ඒකනම් අපිට සාකච්ඡාවට කියන්න වෙනවා. ඒ දැකපුදී අපි සාකච්ඡාවට කියන්නේ නැහැ. අපි කොහොමද කියන්නේ ඒක? ඔන්න අපි කියමුකෝ ගහක් ගැන කියන්න වෙනවා කියලා. ඔන්න ගහක් දකින්නවා. දැන් ගහක් ගැන කියන්න වෙනවා. ඉතින් අපි කොහොමද ඒවිල්ලා කියන්නේ? ඔව් මෙහෙමයි ගහ කියන්නේ මෙහෙමයි. නේද? මෙන්න මෙහෙම කොළ තිබ්බා. මෙන්න මෙහෙම තිබුණා. මෙහෙමයි කියලා සම්පූර්ණ විස්තරයක් කියනවා නේ. මේක මෙතන කොළ පාටයි, මෙතන දුඹුරු පාටයි කියලා විස්තරයක් කරන්න පුළුවන් අපිට. නේද? දැන් අරක කියන්න කියන පුළුවන්ද? ඒක එතන කියන්න පුළුවන් එකම දේ මොකද්ද? ඇති වෙනකොටම නැති වෙනවා. එතනින් එහාට මොනවද කියන්න පුළුවන්ද? එන එතනින් එහාට අදහස් උපද්දවන්න පුළුවන්ද? හැඟීම් දැනෙන්න කරන්න පුළුවන්ද? කහක් ගැන කිව්වොත් එහෙම අතීතයෙන් හරි එකතු කරගෙන අනාගතයෙන් හරි එකතු කරගෙන විස්තර කරගන්න පුළුවන්. හැඟීම් උපද්දවන්න පුළුවන්. ඇති වෙනකොටම නැතිවීම විතරක් කිව්වොත්, ඇතිවීම තුරම නැති වෙනවා කියන එක විතරක් ගැන කිව්වොත්, ඒ අහන කෙනාට අතීතයෙන් හරි අදහස් එකතු කරන්න පුළුවන් දෙදන්ට? නැහැ. අනාගතයෙන් අදහස් එකතු කරගන්න පුළුවන්ද? ආයි ඒ ගැන මොකක් හරි හිතන්න පුළුවන්ද? බැහැ. එතන නතර වීමක් තියෙනවා. හිතීමේ ක්‍රියාවේ නතර වීමක් තියෙනවා. හිතන්න අවකාශ නැතු වෙනවා. තේරෙනවද? අන්න එහෙනම් අපිට එතන උනේ අතන ගහ ප්‍රකාශ කරන්න පුළුවන් උනේ ඇයි? හට ගැනීමයි, පැවතීමයි, නැතිවීමයි තුනක් දක්වා. හරි. දැන් මෙතන උනේ මොකක්ද? පැවතීමක් ගැන කතා කරන්නේ හට ගැනීම තුළම නිරෝධයක් ගැන කතා කරපු නිසා ඒක එතනම ඉවරයි. ආයෙ ගැන හිතන්න අදහස් උපදවන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලා අපිට පුළුවන්කම තිබුණා කතා කරන්න. ඒකට අපි කොහොමද නිශ්චය කරනවා කියන්නේ? ඒක නිශ්චය කරනවා. නිශ්චය කරනවා කියලා කියන්නේ මොකද්ද? ආම් මේකයි කියලා මොකද කරන්නේ? විස්තර කරගන්න හදනවා. තේරෙනවද? ආම් මේකයි කියලා විස්තර කරගන්න හදන හිතේ තියෙන ස්වභාවය කියන මොකද්ද? නිච්ච. නිච්ච කියලා කියන්නේ මොකද්ද? මොකක් හරි විදියට හිත විසින් ඒක විස්තර කරගන්න පුළුවන් හැකියාවක් හිතට ලැබිලා තියෙනවා නම් අන්නේ හිතේ තියෙන ගතියට කියන මොකද්ද? නිච්ච. දැන් අපි කියන නිත්‍යයි කියන වචනයක් සමන්නේ අතුරු ටික පාවිච්චි කරාට නමුත් අදහස තේරුම් ගන්න ඕනේ. නිත්‍යයි කියන එකේ තේරුම මෙහෙම නතර වෙලා තියෙනවා කියන එක විතරක් නෙමෙයි. නතර වෙ නතර කරගෙන හිතන්න පුළුවන් කමක් ඒකේ තියෙන. එතනම යන්න ඕනේ අදහස. තේරෙනවද? හිත පැත්තටම මර ගන්න ඕනේ. හිතට පුළුවන් ඒක නතර කරගෙන විස්තර කරගන්න පුළුවන්. තේරෙනවද? නතර කරලා විස්තර කරගන්න පුළුවන් ඒ හිතේ තියෙන ස්වභාවයට කියනවා, ගතියට කියනවා මොකද? නිච්ච කියලා. එහෙනම් ඇති වෙනකොටම නැති වෙනවා කියන ternary මොකද වෙන්නේ? නිශ්චය කරන්න බැරුව යන. මොකද්ද කින්ද මන්ද කියලා විස්තරයකට හිතට උපදව ගන්න බැරුව යනවා. අන්න එකට කියනවා මොකද්ද? හිතේ තියෙනවා අනිච්ච කියන ස්වභාවය. ඒක අනිච්චයි. විස්තර කරගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? අනිච්ච වෙච්ච ගම හිතට අදහසක් ගන්න බෑනේ. හිත මොකද්ද? මොන තත්ත්වෙට පත් වෙන්නේ? අනිමිත්ත. ඒකේ හැඩසටහන් අර විස්තර කරන්න ගියේ හැඩසටහන් අරගෙන නතර කරොත් මොකක් හරි දෙයක් ඒකේ හැඩසටහන් ගන්න පුළුවන් නේ. තේරෙනවද? හිතට රූපයක් උපදව ගන්න පුළුවන්. දැන් මේ ඇති වෙනකොටම නැති වෙනවා කියන තැනට සිහ පිටිය නා අඳුරගත්තා. එතන හැඩයක් පෙන්වන්න බෑ. එතකොට මේ හැඩයක් පෙන්වන්න බැරි හිතට කියන නම හැඩයක් නූපදිච්ච හිතට කියන නම තමයි මොකද්ද? අනිමිත්ත. තේරෙනවද? අන්න ඒතර අනිමිත්ත වෙච්ච ගමන් ඒ කිසිවක් එක්ක හිතට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. සංකතෙන් හිත අයින් වෙනවා. තේරෙනවද? අන්නේ අසංකතයට එකතු වෙනවා. අන්න එකට කියන මොකද්ද? අනිමිත්ත විමෝක්ෂය. මොකද? ඉතින් ඒ කියන්නේ ඒව සමාධි වලටයි තියෙන්නේ. මේක මේකේ තේරුම අදහසක් ඉපදුනේ නැහැ. ඒ කියන්නේ එතන දැන් දැන් මේක මම ඉන්නවා මම බලනවා කියලා වක්වත් මොකක් හරි දිහා බලන බවක් කියලා වක්වත් නැහැ. ඒක ගැන කතා කරන්න හැකියි. ඒක අවබෝධයක් පමණයි. ප්‍රත්‍යක්ෂ වීමක් පමණයි. ඊට මෙහා කතා කරන්න පුළුවන් අනේ විමුක්තිය ගැන කතා කරන්න බෑ. අනිමිත්ත වීම ගැන පසුව කතා කරන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය ගැන කතා කරන්න පුළුවන්. අනිත්‍ය ගැන ඊට මෑන්ම කතා කරන්න පුළුවන්. නැත්තම් කවදාකවත් හේතු නිරුද්ධ වුණේ නැත්තම් අනිත්‍ය කියන ස්වභාවය කැටි වෙන්නේ නැහැ.
අනිත්‍ය ස්වභාවය දැන් ඵලයේ පැත්තට අනිත්‍ය ස්වභාවය පැහැදිලි. ඒකට ඒකම යොදන්න පුළුවන් ද හේතු පැත්තට.
ආයි දෙකක් බලන්න වෙලාවක් නැහැ. ඵලය බැලුවා කියන්නේ හේතු බැලුවා සමානයි.
හේතු කියලා
මොකද ඵලය කියන එක යථාර්ථ නැහැ.
ඵලය යථාර්ථ.
ඵලය යථාර්ථ නැහැ හේතු යථාර්ථ. ඒක දේශනා තියෙනනේ අර මේ අසජී මහරහතන් වහන්සේ දේශනා කරන්නේ යේ ධම්මා හේතුඵවව තේසං හේතුන් තථාගතවාහ මේ වචනේදී මතක් කරනවා තේසං හේතුන් තථාගතවාහ තථාගත කියන්නේ මොකක්ද යථාර්ථය කුජලික් නෙමෙයි නේ තථාගත වචෙන් විස්තර කරලා තියෙනවා තථාගත කියලා කියන්නේ මොකක්ද පවත්නා වූ ස්වභාවය ඒක මොකද්ද හේතු ලෝකේ හේතු තමයි කතා කරන්න පුළුවන් එකම දේ. ඵලය ගැන කතා කරන්න බෑ. ඒක දැන් ඉස්සරහට අනත් ලක්ෂණේ තමයි ඉලෙන්නේ. තේරෙනවද? ලක්ෂණ තුනම මෙහි කරගන්න ඕනේ. එකක් තමයි වැටෙන්නේ. පැහැදිලිද ඒකට? එතනදී ඔක මාතික ප්‍රශ්නට උත්තරේ ලැබෙයි. හරි? එහෙනම් අනිත්‍ය ලක්ෂණය කියන එක පැහැදිලි. දැන් බලන්න මේ ධම්මටිති කියලා කියන්නේ එතනට මේ ධර්මයේ පිළිතන තර මේ සිදුවීම සිදුවෙන්නේ එකතැනක ලොකු දෙයක නෑ. කොතනද? හේතු එකතු වෙනවා කියන මේ එකට එකතු වෙනවා කියන මේ මොහොතේ. ඒක තමයි සංඛත. නේද? ඒ හේතු එකිනෙකට එකතු වෙන පටිච්ච සමුප්පාද මේ හේතු එකිනෙක එකතු වෙන මොහොතේ තමයි සිදුවීම හද වෙන්නේ. ඵලයේ පැත්තෙන් බලනකොට ඵලයේ ඇතිවීම තුළම නැතිවීමේ ක්‍රියාවක් සිදු වෙනකොට ඒ වෙනකොට හේතු නිරුද්ධ වෙලා ආයි හේතු වෙනම බලන්න කියලා බලන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. හේතු කතා කරන්න බෑ. පැහැදිලිද? අන්න එනං අනිච්ච ලක්ෂණය උපදිනවා ගන්නතේ. තේරෙනවද? එහෙනම් මේ හේතු එකතු වෙන තැන සිදුවෙන ලක්ෂණයක් මොකද්ද? සිදුවෙන සිදුවීම මොකද්ද? ඇති වෙනකොටම නැතිවීම සිදුවෙන්නේ. ඒකට කියනා නම මොකද්ද? අනිච්ච. ඇතිවීම තුළම නිරුද්ධ වෙනවා කියන ඒ අර්ථයට තමයි තේරුම් කරලා තියෙන්නේ මොකද? අනිත්‍ය ඒක අපි අර අනිත්‍ය කියවහම අර නිට්ටය නෑ වෙනස් වෙනවා කියන එකට තියෙන අද්දුහෝ කියන වචනේ. දුව නෑ. දුව කියලා කියන්නේ පිටිනවා, ගමන් කරනවා, පවතිනවා ඒක අද්දුව. අද්දුව කියන්නේ වෙනස් වෙනවා කියන එක. නැත්නම් අර වගේ විස්තර කරලා කිව්වොත් කිසස් අඤ්‍යතත්තම් පඤ්ඤති වෙනස් ආකාරයකට පැමිණෙනවා කියන එක. තේරෙනවද? අනිත්‍ය කියන වචනේ තේරුම තමයි මොකද? නිශ්චය කරන එක. නිශ්චය කරන්න බැරි කෝයරකටද? ඇතිවීමක් තුළ නැති වෙන්න ඕනේ නෑ. ඇති වෙනකොටම නැති වෙනුනේ. මේ වගේ අවස්ථාවක් ඉපදුනොත් විතරයි හිතකට අදහසක් උපදව ගන්න බැරි වෙන්නේ. තේනවා? උපදව ගන්න බැරුව යනවා. තේනවා? අන්න එතකොට තමයි හැඟීමක් ඒ කියන්නේ සටහනක් එන්නේ නෑ හිතට. සටහනට තමයි නිමිති කියලා කියන්නේ. ඕනම අපි මොනවාරදයක් එතනකොටම බලන්න ගැඹුරට ගිහලා ඕනම සද්දයකට සටහනක් හිතේ තියෙනවා. සටහන මොන විදිහකටද? අවකාශයන් සටහන තියෙනවා. හෙස් සටහනක් හරි තියෙනවා.
සටහනක් එන ගතිය නේද නිච්ච?
නිච්ච කියලා කියන්නේ. නිමිත්තක් එන ගතිය තමයි නිච්ච. සටහනක් එන ගතිය තමයි නිච්ච කියලා කියන්නේ. ඒක තමයි නාම රූප දෙකේ අපි කතා කරන නාම රූපයි කියලා කතා කරන්නේ. ඒ ස්වභාවයට. එතකොට එන ඔන්න පළවෙනි ලක්ෂණය. අනිච්ච ලක්ෂණය කොතනද උපදින්නේ? හේතු එකිනෙකට එකතු වෙන තැනම තමයි අනිච්ච කියලා. ඒක ඒක විසඳලා තියෙන අර විදිහට. අර මං පෙන්නක නා විසඳීම හටගන්නේ කොහමද? ඵලයේ නැති වෙන්නේ කොහමද? ඵලයේ නැති උනේ හේතු ගැන කතා කරේ. හේතු නැති වෙන්නේ කොහොමද කියන තාවම ආයෙ කියන්නේ ඵලයේ හට ගැනීම ගැනම කියනවා, හේතු නැතිවීම ගැන කතා කරනවා. ඒකට එතන කියලා විමසන කොට තේරෙනවා මේ එකම වචනේ තුල එකම දෙයක් කතා කරන එක තුල සිදුවීම් දෙකක් වෙනවා. හේතු එකතු වුණාට හට ගැනීමකුත් වෙනවා. ඒක නෑ කියන්න බෑ. ආයි අනිත් පැත්ත විමර්ශනය කරන්න ඇවිල්ලා ඵලයේ Nirodhe බලනකොට ඒත් එන්නේ හේතු එකතු වෙන තැනමයි කියලා. ඒකත් එහෙනම් මේ දෙකම එක පිට වෙනවා නම් මේක අවස්ථා දෙකකදී වෙන්න බෑනේ. එහෙනම් හේතු දෙපාරක් එකතු කරන්න ඕනේ. ඵලයේ හට ගන්න වෙනම එකතු කරන්න ඕනේ. ඵලයේ Nirodhe කියලා ආයි වෙනත් එකතු කරන්න. එහෙම එකතු කරන්නේ නැහැ. එකපාරයි එකතු කරේ. එකපාරයි එකතු කරපු වෙලාවේ තමයි සිදුවීම උනේ. තේරෙනවද? හට ගැනීම තුළම Nirodha. ඒකට කියනවා වචනේ සංකත අනිච්ච. ඒක අනිච්ච කියනකොට සද්දින් ගන්න එපා, අදහසින් ගන්න. මොකද්ද? නිශ්චය කරන්න බෑ කියන එක. ඒක වටි ඒක තමයි වටිනම අදහස. එතකොට හිත උපදව ගන්න හිතට අරමුණු කරන්න යනකොට මේක එනවා. මේ හිතන්න බැරි තරක් හිතන්න යනවා කියනකොට සංකල්ප පස්සට එනවා. සංකතික දුවන්නේ. වචන ඔස්සේ අනිච්චයි කියන වචනේ නෙමෙයි, සද්ද නෙමෙයි. අවශ්‍ය වෙන සද්ද ඇතුළේ තියෙන අර්ථයේ ධර්මයේ. පණවා ගැනීම නැති ඒක කතා කරන්න පිළිවෙලට. මෙතනදී පණවා ගන්න කතාවක් කරන්න තියාවක හිතන්නවත් ක්ෂණයක් ඉන්නේ නැහැ.
හිතන්නේ නැහැ.
හිතන්නේ ඊළඟ හිතන්නවත් බෑද නිශ්චය කරන්න බෑ. ඒ අර්ථයෙන් තමයි අපි අනිත්‍ය කියන ලක්ෂණය තෝරගන්නේ. ඉරටාව මෙතනින් බලන්න. ඕක එනකොට ඇති වෙනකොටම නැතිවීමක් වෙනවා නම් ඇතිවීමට මොකද උනේ? පිටන්න පුළුවන් වුණාද? නැතිවීමට මොකද උනේ? පිටන්න බෑ. මොකද ආයේ හේතු එලිච්චම ආය හපගන්න. තේරෙනවද? ඒ ඇතිවීම නැතිවීමෙන් නැති වෙනවා. නැතිවීම ඇතිවීමෙන් නැති වෙනවා. හේතු එකපාරක් එකතු කරොත් ඇති වෙනකොටම ඇති වෙනවා. තවත් හේතු සංකේතය තුළ යෙදෙනවානේ ආයිමයි. ඒතර මොකද වෙන්නේ? අර හටගත් එක නැතිවීමෙන් නැති වෙන ආයි හේතු එකතු වෙච්ච එකම නැතිවෙන්න මොකද වෙන්නේ? ආයි නැතිවීම හට ගැනීමට හේතුවක් වෙලා හට ගන්නවා. ඒ අවකාශය හදනවා. තව හේතු වලට එකතු වෙනවා.
සං අවකාශය හැදීමයි හේතු එකතු වීමයි දෙකක් නේද? හේතු තිබුණ නැත්නම් අවකාශය හැදීමා කියලා
කතා කරන්න බෑනේ. සර් හේතු එකිනෙකට නිරුද්ධ වීමෙන් අපිටම තව හේතු නැති වුණොත් ප්‍රශ්නයක් නෑ. හේතු නිකන් යෙදුනොත් මොකද
වෙන්නේ?
කතා. සර් ආයෙත් නිරෝධය උපකාර වුණා හට ගැනීමට.
ඒක වෙන සිද්ධියක් නේද? මේකට
වෙන අනිවාර්යයෙන් මේකට සම්බන්ධ නෑ. නමුත් අතර නතර නොවුනොත් මේක වෙනවම තමයි. අනිත්‍ය ලක්ෂණ නතර වුණොත් හරි. අනිත්‍ය නතර කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම හේතු එකතු වෙනවා කියන කතාව සිදු වෙනවමයි. එන එතනදී බලන්න පුළුවන් ප්‍රේමිකුත් භාවිතරාන්ති මතක් කර මොකද? හට ගැනීම නැතිවීමෙන් නැති වෙනවා, නැතිවීම හට ගැනීමෙන් නැති වෙනවා. ඒ කියන්නේ මේ දෙකටම පිටින්න බෑ. ඇතිවීමටයි නැතිවීමටයි පිටින්න බෑ. එනවනේ. එහෙනම් ඇතිවීමටයි නැතිවීමයි මම තමයි දෙකක් ගැන කතා කරනවා. මේ දෙකට පිටින්න බෑ කියන වචනිකුත් කතා වෙනවා. ඒත් මේකට කියන නම තමයි මොකද්ද? දෙකකට කියනවා දුක් කියලා, ක්ෂය වෙනවට කියනවා ක්ෂය කියලා. දැන් අපිට තියෙන්නේ දුක කියන ඔය මේ තිලක්ෂණයේ තියෙන දුක් වචනේ පොතේ ලියලා තියෙන කොහොමද? දුයන්නයි, අල්කයන්නයි, මහප්‍රාණ නැත්නම් කියන කයන්න සාමාන්‍ය කයන්න මහප්‍රාණ කයන්න ඔහොම එකතු කරලානේ. නමුත් මේ සද්ද හේවන මේක දුක්. දුයන්නයි බිඳු දෙකයි මහප්‍රාණ කයන්නයි. ඒ සද්දෙන් තියෙන මේක. මෙතන කතා කරන මේ දුක කියන ස්වභාවය. දෙකකට පිටවන්න බෑ. පිටවන්න බෑ. ඇතිවීමට හිත පිටවන්නත් බෑ. නැතිවීම නතර වෙන්නේ එනවා. නැතිවීම නිත පිටවන්න බෑ කියන්නේ ඇතිවීම එනවා.
දෙයතාව ශෛලීම.
ඒතර පිටවන්න බෑ. පවත්වන්න බෑ. ඇතිවීම පවත්වන්න පුළුවන්ද? හේතු එකතු වෙනවා කියන සිදුවීමනේ සිදුවෙන ධර්මතාවයකනේ. හේතු එකිනෙකට එකතු වෙනවා කියන සිදුවීම තුළ පැවැත්මක් කතා කරන්න බෑ. පිටවන්න බෑ. දැන් පිටවන්න බැරි කමට කියනවා අප්පනේ හිත කියලා. එහෙනම් ඒ යමක් මත හිත පිටවා ගන්න සැපයි දුකයි කියන අර්ථය නේ එන්නේ උතන. සැපයි දුකයි කියන අර්ථය ගත්තත් එකයි, ඇතිවීම නැතිවීම කියන එක ගත්තත් එකයි. මේකේ පිටවන්න බෑ. එනවා නේද? දෙකකට පිටන්න. මේක මොනවා දෙකක් වචන දැම්මත් කමන්නේ. දෙකකට පිටා ගන්න පිටන්න බැරි කමිට කියන මොකද්ද හිතකට? අප්පණ හිත. ඒකට දැන් හිතක් උපදින්නේ මොකද්ද? නාම රූපයක් මත පිටකේ. මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය උපනිෂේ ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය ක්‍රම තියෙනවා. ඒ ඔක්සේ තමයි හිත පිටන්න උපදින්නේ. අන්න ඒකට ඉඳ නැහැ එතනදී. මේක දැක්කොත් අනිත්‍යයෙන් දකින්න බැරි වුණා. අපි තම දුක්ඛයේ පැත්තට බැලුව බැලීමට අවධානය යොමුනා කියලා අර ලක්ෂණයට මෙහාට ඇවිල්ලා. එතකොට ඒ හිතට පුළුවන්කමක් නැහැ යමක් ඇත කියන මතයේ පිටින්නත් බැහැ. නැත කියන මතයේ පිටින්නත් බැහැ. ඒක උපදින්නේම ඇත කියන මතයට යටත්ව නැත කියන මතයට යටත්. ඒ දෙකම ඉන්නේ නැති නිසා හිතට පිටින්නත් බැහැ. අනේ හිතට පිට ගන්න බැරි වීමෙන් පවත්ව ගන්න බැරි වෙන ඒ හිතේ තත්ත්වයට කියන ලක්ෂණ තත්ත්වය කියන මොකද්ද? අප්පණී හිත. ඒ වෙන හිත සංකේතයකට එකතු වෙන්නේ නැහැ. සංසතිය නැති වෙන තීම තිබුණේ. එහෙනම් ඒකට එකතුනේ නැහැ. අන්න ඒ හිතේ තියෙන මිදීමට කියන මොකද්ද? අප්පණිත විමෝක්ෂය කියලා. මොකද ඒකට කියන්නේ? අප්පණිත විමෝක්ෂය. හරි, ඔන්න දෙවෙනි ලක්ෂණය. ඒකත් ඒ ලක්ෂණය ඉබුදුනේ කොහෙන්ද? පිළස්සනෙන් දෙවෙනි ලක්ෂණය. පළවෙනි එක ඉබුදුනේ හේතු ඉබුදුන තැනමයි. දෙවෙනි ලක්ෂණය තිබුණේ හේතු එකිනෙකට එකතු වෙන තැනමයි. හරිද? එතකොට හේතු එකිනෙකට එකතු වෙනකොට අපි මතක් කරගන්න මොකද්ද? ඵලය හට ගන්නවා, ඵලය නිරුද්ධ වෙනවා. අනිත්‍ය ලක්ෂණය. දැන් මෙතනදී මට මතක් කරන්න මුලින්ම ඔතන සිදුවෙන්න පුළුවන් සිදුවීම මොකද්ද? ඵලය හට ගැනීමද ඵලය නිරෝධයද? දැන් හේතු හේතු එකිනෙකට එකතු වෙනවා කියන සිද්ධියේ ධර්මතාවය මෙතන. තේනවද? ධර්ම සිදුවෙන සිදුවීම තමයි හේතු එකිනෙකට ඔහොම එකතු වෙනවා. මේකයි වෙච්ච වැඩි. මේ වැඩි වෙනකොට මුලින්ම කිව්ව ඇති වෙනකොටම නැති වෙන ලක්ෂණිය තියෙනවා. මේ දෙක පවතින්නේ නැහැ කියන එකක් අපි කතා කරන තුර ඵලයේ පැත්තෙන් අපි කතා කරමු. එහෙනම් දැන් මම අහන්නේ මේ හේතු එකිනෙකට එකතු වෙනවා කියන අවස්ථාවේදී වෙන්න පුළුවන් සිදුවීම ඵලයේ හට ගැනීමද ඵලයේ නිරෝධියද? මම යන්නේ මුලින්ම වෙන්නේ මොකක්ද කියලා. මුලින්ම වෙන්න පුළුවන් හේතු එදඹන ලාම්පු තෙලුයි දරයි එකතු කරනකොට ගිනි මැලය ගැන කතාවක් එනවද? ඒ වෙනකොටම ලාම්පු තෙල් දර කතාව නිරුද්ධ වෙලා නැද්ද? තේරුණේ නැද්ද? එතකොට අපි එක අංශුවකට ගත්තොත් සර්ව සමාන අංශු වලට ගත්තොත් ඔය ටික ගිනි මැලයක් කියන එක කවදාකවත් හටගන්නේ නැහැ.
හේතු නිරෝධය.
එහෙනම් හේතු නිරෝධය තමයි වෙන්නේ. ඔතන සිදුවෙන ප්‍රධානම සිත හේතු එකතු වෙනවා කියන තැන සිදුවෙන මේ ධර්මතාවයෙන් තම එකම එක සිදුවීමයි ප්‍රධාන සිදුවීම තමයි මොකද්ද? හේතු නිරෝධය ඵලය ගැන කතා කරන්නේ නැහැ. හේතු නිරෝධය නම් හොඳ ඵලය ගැන කතා කරන්නේ. ඉතල ඵලය කතා කරගෙනද? ඵලයක් ගැන කතා කළ නොහැකි. ඒ කියන්නේ ඵලය කියන ස්වභාවය ශුන්‍යයි. හිස්. ඒකවත් කතා කරන්නේ. ඇතිවීම නැතිවීම අපි කතා කරේ ඵලයත් එක්ක. දුක්ඛ ලක්ෂණය කතා කරේ ඵලයත් එක්ක. ඵලයට බලව කතා කරා. මේ හේතු නිරෝධයත් එක්ක අන්තර්ගතයි. නමුත් එතනදී ප්‍රකට වෙන්නේ ඵලයේ පැත්තේ. දැන් මෙතනදී නුවණ විමර්ශනය කරන් යනකොට මේකේ ඇතුළත මේ සිදුවීම වෙනවා. මේ සිදුවීම ඇත්තටම වෙනවා කියලා තවත් විමර්ශනය කරොත් එයා විය හැකි යථාර්ථම ස්වභාවය මොකක්ද? වෙන්න පුළුවන් උපරිම ඇත්තම සිදුවීම මොකක්ද? හේතු නිරෝධයක් පමණමයි. ඉතින් හේතු නිරෝධයක් වෙනවා නම් ඵලයක් හට ගන්න පුළුවන්ද? කියන මුලින්ම වෙන්නේ හේතු නිරෝධය නම් කොහොමද ඵලයක් හටගන්නේ? ඵලයක් හටගන්න නම් හේතු එකතු වෙන්න ඕනේ. හේතු කියන ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. මෙතන හේතු කියන ස්වභාවයක් ඇති වෙන්න විදියක් නෑ. මොකද පවතින විදියක් නෑ. එන්න හේතු එකතු වෙනකොට මේව නැති වෙනවා.
එකතු වීම කියන්නේම නිරෝධය.
එතනම නිරෝධය. නා ඵලයක් ගැන කතා කරන්නේ. ඒක තමයි රැවටීම. මේ අවබෝධය තුළ සිය නොපීතිමේ විපාකේ. නෙවෙයි. මේ යථාර්ථය තුළ මේක දැක මෙතන දකින්න පුළුවන් නම් ආයි මෙතන නම් පේන්නේ ඒ හිතට. ඒ සිහියට පේන්නේ මේ හේතු විපුන් කරන හේතු නිරෝධ වීම නම් පේන්නේ. ඵලයක් ගැන හිතර හිතන්නවත් පුළුවන්. මේ නා ඵලයේ කියන ස්වභාවය ශුන්‍යයි. තේරුණාද? එහෙනම් හිතක් උපදිනවා කියන අදහසම හිත. ඒක තමයි. දැන් නම් මේ හිතක් උපදිනවා කියන එකම රැවටීම. දැන් මේ මෙතන අහන් ඉන්නවා කියන එකම බොරුව. මෙතන මේ ස්වාමීන් වහන්සේ ඉන්නවා, අතන ඔයත් කො ඉන්නවා, මේ අපි දැන් මෙහෙම කතා වගේ ඉන්න මෙහෙම ලෝකයක් තුනේ ෆෑන් කරගෙනවා කියලා හිතන එකම අර මේ සත්‍ය තුළ සිහිය නොපීටි මේක දකින් නැති කියේ විපාකයේ ඵලයක් විසක මේ අත්ත නැහැ. නෑ කියන වචනේ පාවිච්චි කරේ නෑ. සංකතයක් ගැන කතා කරන්නේ සංකතයනේ ඉඳගෙන ඉන්නේ. එනවනේ. මෙතන ශුන්‍යය කියලා කිව්වේ ඵලයක් කියලා හිතට උපදව ගන්න. ඒ කියන්නේ නමක් දැන් ඵලය හිතේ තියෙන මොන අර්ථයෙන්ද? නාම අර්ථයෙන්. මේ ලෝකයේ විස්තරේ හිතේ තියෙන්නේ වස්තු වශයෙන් නෙමෙයි. හිත ඇතුලේ වස්තු නැහැ. හිත ඇතුලේ තියෙන මොකක්ද? නම්. දැන් නමක් දන්නේ ටික ගැන මම කතා කරමු. හරි? මොකක් හරි නමක් ගැන දන්නේ. ආසාවක් ඇති වෙයිද? එක තරහක් ඇති වෙයිද? ඒක මොකක්ද කියලා හිතන්නේ ඇයිද? ඒක රාගලෙස මොහොතුන් දෙක තුනද බෑ. තේරෙන්නේ? ඒක තණ්හාවෙන්ද එන්න බෑ. තේරෙන්නේ? එහෙනම් නමක් උපදිනවා කියන්නේ මොකද්ද? යමක් ඉපදිනවා. හිත ඇතුලේ මොකක් හරි සංගතයි අසංගතයි හරි කියලා හරි හිතුණා කියන්නේම ඵලයක් ඉපදුනා. එනවා. ඒතර දැන් අම්මා කියන එකත් එක්ක හිත බැඳලා තියෙන අම්මා කියන සත්‍යෙත් එක්ක. එනවා. අම්මා කියන සත්‍යයෙන්ගේ රූපේ ඇතුළු කරලා එතන ඇති කරගත්ත නාම රූප සංයෝගයේ ඉන්න තමයි. හිත ගැඹුරේ ඒක බන්ධනයක් බවට සංයෝජනයක් බවට පත් වෙනවා. දැන් මොකද හිතේ අම්මා තාමත් වෙනවා. දැන් තාත්තා මෙතන නැති වුණාට හිතේ හැඩේ රූපේ සටහනේ කතා කරන ඔක්කොම පිට තියෙනවා. එරන ඇයි අර නම තියෙන නිසා නමට යටත්ව තමයි රූපය ඇල්ලුවේ. ඒතර නම් කිරීම අතහැරුණා. නම් කරන ස්වභාවය හිතෙන් අතහැරුණොත් එහෙම සියල්ලම අතහැරලා යනවා. එකෙන හිත ශුන්‍යයි. චූටි ළමයාගේ ප්‍රබෝධනෙත් තියෙනවා. හැබැයි යාට උපාදාන විඥානයක් තම ගැඹුරේ භවයේ ක්‍රියාත්මක නිසා රහතන් වහන්සේ නෙමෙයි. අනුසයෙන් සංග්‍රහ වෙනවා. හැබැයි මෙතනදි එහෙම නැහැ. මේ විදිහට දැක්කොත් නම් කිරීමේ ඵලයක් ඇති වුණොත් ඵලයේ පිළිබඳව අදහසක් මෙහෙම හට ගැනීමක් තියනවා කියන තැනකට ගිහිල්ලා විමසුවොත් නේ ඒක අයිති වෙන්නේ. එහෙම නේද? පැහැදිලි. එහෙමනම් හිත හට ගන්න විදිය නැත්නම් නම් කරනවා කියන එකක් ලෝකෙට අයිති නැහැ. අන්නේ හින්ද නම කියන ස්වභාවයේ හිතට නාම ස්වරූපයෙන් හිතට උපදින්න බැරි හින්ද ඒකට කියන මොකද්ද? ශුන්‍යතයි. ඒ හින්ද නමක් දෙන්න බැරි හින්ද කියනවා නාම අත්ත්. ඇති භවකට නමකින් හඳුන්වන්න බෑ. ඒකට කියන මොකද්ද? අනත්ත්. නමක් අරගෙන ඒක මේකයි කියලා ප්‍රකාශ කරන්න බෑ. කියලා අන්නේ හිතේ ඇතිනේ තත්ත්වය කියන මොකද්ද? අනත්ත. නමක් අරගෙන මේකයි කියලා හිත විමසන නමක් අවශ්‍යද? ඉස්සලා සතහන නිගත් අනිත්‍යත. අනිත්‍යර ගත්ත සතහන. ඒත් ඒකේ තියෙන විදීම තමයි දුක්ඛ ලක්ෂණය. තපයි දුකයි කියන එක ඇතුලේ තිබුණේ. දුක්ඛ ලක්ෂණය. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? අනාත්මය ඇතුලේ තියෙන්නේ නම. ඒක නමකින් පැනවීමක් කරනවා. ප්‍රඥාප්තියක් කියනවා හිතේ. ප්‍රඥාප්තිය තියෙන නම් වශයෙන් ඒක තමයි සිතුවිලි එකතු වෙලා හැදිලා තියෙන අදහස. නේ? එහෙනම් අන්නේ හිතේ තියෙන අදහසක් ඉපදෙන්නේ නැතිව යනවා අර ඵලය අරමුණු කරගෙන. අන්නේ එකට කියන මොකද්ද? අනත් නම් කළ නොහැක. නම් කළ නොහැක කියන අර්ථය තමයි මොකද තියෙන්නේ? අනත්යි කියන එක ඇතුළේ ගැප් කරලා තියෙන මොකද්ද? නමක් දෙන්න පුළුවන් නම් ඒක අත්යි. අත්යි කියන එකේ තේරුම මොකද්ද? එහෙම එකක් තියෙනවා. එහෙනම් දැන් නමක් දෙන්න බෑ කියන එකේ තේරුම මොකද්ද? එහෙම කියලා හිතන්න බැරුව යනවා. එහෙම එකක් තියෙනවා කියන කතාව තියා එහෙම කියලා එකක්වත් හිතන්න බැරුව යනවා. හිතන්න බෑ ඒක. ඒතර එහෙමයි කියන නම තියෙනවනේ එහෙම හිතන්න. ඒකවත් නැහැ. අන්න ඒකට කියන මොකද්ද? අනත්ත නම් කළ නොහැකි. ඒ කියන්නේ ශුන්‍ය නම් වලින් මේ කතා කරන නම් ඔක්කොම මොනවද? බොරු. කොහොමද ඔප්පු කරන්නේ දැන්? දැන් ඔප්පු කරන්න පුළුවන්. මොනවාද ගන්න? කායික මං කියන්නේ මොනවාද? අල. මොනවා? අල. දැන් මොන කියලා අපිට අල්ලන්න යමක් හම්බ වෙනවනේ. මොන කියලා මේකයි කියලා. හැබැයි අල්ලුවට අහු වෙන්නේ මොකද්ද බලන්න? මස්. ඒක මස් අල්ලන්නේ කො මොන අල්ලන්නේ? ඒක මොන කියන එක කොහොමද? සංකල්පයක්. නමක් විතරයි. එහෙම තියෙන එකක් නෙමෙයි. තවත් ඔක ගැඹුරට බලනකොට මස් මස්තික විපර්තනය කරනකොට සද බව හටවි. කොහොමද? මස්නේ සද බව කවුරේ? හැදෙද? සද බව විමර්ශනය කරන් යනකොට මල කඳකට ඔහොම තියලා අල්ලුවට සද බව දැනෙන්නේ. එහෙනම් සද බව දැනෙන්නේ මොකිටද? හිතට. සදයි කියන සද කියන සංයාව සහිත හිතට තමයි සදයි කියන. සද බව කියන්නේ මොකද්ද? වස්තුව කුසමේ සංයාව. සිතුවි. එහෙනම් ඒතර දැන් මොහොන කියන එක ශුන්‍ය වුණා. මස් අල්ලනකොට මස් කියන ශුන්‍ය වෙනවා. පටවිය කියලා දැනගන්නකොට පටවිය ශුන්‍ය වෙනවා. පටවි සංඥාව කියනකොට සංඥාව මිරිගුවක් කියලා දැනනකොට පටවිය අදහසම නිරුද්ධයි. නැත්නම් ඒකේ හේතුඵල වලට ගැළපෙලා එනකොට ඒකත් නිරුද්ධයි. සංඥා නිරුද්ධයි. එනනේ. එනම් මේ නම් වශයෙන් තියෙනවා ඔක්කොම අද සංඥා. මොනවද සංඥා? එහෙනම් කිසිදු සංඥාවක් උපදව ගන්න බැරි නම් හිතට අන්න ඒකට කියන මොකද අනත්ත සංඥාවක් උපදවන හිතට කියනවා අත්ත සංඥාවකින් කරන්නේ දිශානතියක් නේ යම් මෙහෙමයි කියලා යොමු කරවීමක් කරන්න මේ අරක මේක අතන මෙතන අරය මෙයා ඔය ටික ආවම තමයි ඉතුරු විස්තර ටිකනේ අම්මා තාත්තා සහෝදරයන් ඥාතිය ගෙවල් දොරවල් හොරා හතුරා මේ ඔක්කොම ටිකනේ ඊට පස්සේ තේරෙනවද එහෙම උපදින්න එහෙම දිශාවකට යොමු කරවීමක් හිතේ නැතුව යනවා අන්න එකට කියන මොකද්ද? හිතේ තියෙන ශුන්‍යත බව. ඒකට කියන මොකද්ද? මොකද්ද ඒකට කියන්නේ? අපනිහිත සමයින මුලින්ම කිව්ව මොකද්ද? අනිමිත්ත අපනිහිත ශුන්‍යත. එතකොට විමුක්තිය තමයි. ඒක නම් සංකතයට එකතු වෙන්න බෑනේ දැන්. හේතුඵලවලට එන්න බෑ. නමක් ඇසුරු කරොත් තමයි හේතුඵලවලට යන්න පුළුවන් වෙන්නේ. ඒක කියනකොටම හේතු හරි ඵල හරි මක් හරි කර සම්බන්ධ වෙනවා. දැන් එහෙම වෙන්න බැරුව යනවා. තේරෙනවද? ඒක කියන අකුරු දෙක මම මේ කියන්නේ. ඒකක් ඒක ඇතුලේ නැහැ. එහෙම උපදින්නේ නැහැ. ඒක හිස් වෙනවා. ඒ අකුරු ටිකක් තියෙනවනේ මේ හිතේ රැඳිලා. හොඳට බලන්න නිදාසලාව හිතේ මූලණ ගතියක් තියෙනවා. මේක ඇතුලේ තියෙන අකුරු ඕන තරම්. ඔන්න ඔහොම එකක් නැතුව ගිහුව අවස්ථාවක් තියෙනවද බලන්න. ඒ වෙලාවට මේ විශ්වය ලෝකේ ගැන කිසිවක් ගැන හැඟීම් දැනීම් සංඥා සංකල්ප නැහැ. තේරෙනවද? ඒ අකුරු ටිකේ නැතිවීම තමයි මෙතන මේ අනත්ත කියලා කියන්නේ. අත්ත කියලා කියන්නේ ඒක එනවා. ඒකාව සංයෝග වෙච්ච ගමන් මෙතන අපි සිතුවිලි වශයෙන් අපි කතා කරන විශේෂ විදිහට සංඥාදිවදී සංඥා කියලා කියන්නේ අකුරු ටික. යම් තැනකට යොමු කරන බවක් ඒක තියෙනවා. අන්න ඒ ස්වභාවය කියන තැනට එනවා. ඵලය උතන ශුන්‍යයි. කියලා ආයෙන්න බෑ. එනම් මේ තිලක්ෂණයේ මේ හේතුඵල දැන් ප්‍රශ්නේ තිබුණේ දුක දුකයි ප්‍රශ්නේ තිබුණේ නේ සංකතයේ ප්‍රශ්නේ තිබුණේ සංකතයේ ඇතුළට අපි ඇතුළු කරන්නේ සංකතය හැබැයි සංකතයේ ඇතුළු කරලා සංකතයේ විනිවිද දකින්නේ සංකතයේ විපස්සනා කරන්නේ සංකතයේ යෝනිසෝ මනසිකාරය කරේ නැහැ තේමද අන්නේ වරද තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සංකතයේ යෝනිසෝ මනසිකාරය කරා නම් හරියට විමර්ශනය කරගෙන මේක ඇතුළට ආවනම් මේ හේතු කියන ස්වභාවය මේ ඵල කියන ස්වභාවය මොකද්ද කියලා ආවන මෙන්න මේ ලක්ෂණ තුන හම්බ වෙනවා. එහෙමද? අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන හම්බ වෙනකොට ඒ හිතට පිටින් මෙහි අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? තේරෙනවද? අන්න ඔතේ නිර්වාණ ධාතුව සම්පූර්ණ නිර්වාණයට සම්වදින්න. නිර්වාණය කියන ස්වභාවයට අවස්ථාවක් එනවා එකතු වෙන්න. සිහිත. ඒ ලක්ෂණ තුනෙන් තමයි එන්නේ. එතනින් මෙපිට කොතනින්වත් ඕක එන්නේ නැහැ. ලක්ෂණ තුන එළි වෙන්නේ නැහැ ධර්මතාවය විසඳෙන්නේ නැත්නම්. ධම්මත් පිටියතාවය නැත්නම් හේතු පිටනවා කියන මේ තැන පැහැදිලි වුණේ නැත්නම් පැහැදිලි. තිලක්ෂණේ එළි කරගන්න බෑ. මොකද අපි අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා වචන සද්ද කර කර කියත් ආයි මහ වරදක්.
ලක්ෂණයක් කියන්නේ තුනම එතන
ඒක විවර්තනය කරන්නේ. ඒ කියන්නේ අපි නම් මොකක් සලායතන හරි ස්කන්ධ හරි ධාතුවේ ක්‍රමයකට විවර්තන දැන් මෙතනදී දැන් මේක අහනකොට මොකයි කියලා වැටෙන්න ඕන.
අනිමිත්ත කියනකොටම අනිත් දෙක යෙදිලා නේද එතන හරි වෙනම බැලුවේ නැතුවට.
ඔව්. ඒ වෙලාවට පේන්නේ එකයි. ඒ කියන්නේ හිතට ගොඩාක් ලගින් සතරේ භාවිතා කරලා තියෙන අදහස දැන් අපි ගොඩාක් දුරට දැන් හිත කියන ස්වභාවය ගත්තොත් හැම වෙලෙම බලන්නේ ළඟම තියෙන දෙයක් ගාලා ගන්නනේ. දැන් ඒකේ ළඟම තියෙනවා කියලා කියන්නේ මොකද? Tamanta පාසුවේ ඇතුළු වෙලා තියෙන දෙයක් නේද? පාදයෙන් ඇතුළු වෙලා. එහෙනම් අනිත්‍ය නම් හිතට සසරේ වඩලා තියෙන බුදුරජාණන් වහන්සේලාගෙන් අහලා, සාතන් වහන්සේලාගෙන් අහලා අනිත්‍ය ලක්ෂණය නම් හදට වැදුනේ. මේ ජීවිතේ අනිත්‍ය ලක්ෂණය තමයි එළියෙන්නේ. ඒ සමාධිය කරනකොට. කියලා. දුක්ඛ ලක්ෂණය නම් වැදිලා තිබුණේ ඒ ලක්ෂණය විසඳනකොට දුක්ඛ ලක්ෂණය තමයි එළියෙන්නේ. අනත් ලක්ෂණය නම් වැදිලා තිබුණේ අනත් ලක්ෂණය. මේකට හේතු තියෙනවා. සද්ධාවෙන් නම් එදා බණ ඇහුවේ අනිත්‍ය ලක්ෂණය තමයි ගොඩක් දුරට ප්‍රකට වෙන්නේ. සමාධිය මුල් කරගෙන නම් බණ ඇහුවේ දුක්ඛ ලක්ෂණය තමයි ප්‍රකට වෙන්නේ. පැහැදිලිද? ප්‍රඥාවට මුල් තැන දීලා නම් එදා බණ ඇහුවේ අනත් ලක්ෂණය තමයි නිරේ. ඒ එදා කරපු වැඩේ තමයි තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඒ කොටම දැන් කුළුප්පල දෙන්නේ. මෙහෙමයි මේක තියෙන්නේ. ඊටත් වගකීමක් තියෙනවා. නැවත නැවත මේක විමර්ශනය කරන්න ඕනේ. දැන් මෙතන දැන් මේක අවබෝධ නොවෙන්න හේතුව මෙතන දැන් මේක පිටින්ද බැරි වෙන්නේ ඇයි මේ අදහස් වල හිතින් බැරි ඇයි මේ කියනකොට ඒක ගලපන්න දන්නේ නැහැ මේ වර්තමාන හිතට මේ අහන් ඉන්න හිතට මේක ගලපන්න බෑ ඒකට අපි කියන නම තමයි මොකද ගෝත්‍රපුඥානයි විපස්සනා වේදි ගෝත්‍රපුඥානයි කියලා කියන්නේ මොකද්ද මේ විමර්ශනය කරන විපස්සනා කරන හිත දෙතටම ධර්මයේ ගලප ගන්න බාහිදා වුට්ටාන විවටනේ පඤ්ඤා ගෝත්‍රපුඥාන එහෙමයි බාහිර නිමිත්තෙන් නැගී සිටින් බාහිර නිමිත්තෙන් නැගී සිට විවර්තනය නම් වර්තනය වෙන බලන හිත දෙකට යොමු වෙනවා කියන එක. ඉගෙන විපස්සනා කරන හිතට හැරෙනවා. මේක සංකාරුපෙක්කා කියන ගැඹුරු සමාධියකට ඇවිල්ලා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයක් එළිවීමෙන් වෙන එක. හරි. ඒ වගේ සමාධියක් එන්න නම් මොකට ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ලොකුට තියෙනවනේ. අර මං කියපු මේ ඉර්ධිපාද හතරෙන් එකක් යෙදුනා නම් මේ වෙලාවේ දැන් මේ කියන තැන පේනවා. මේ නොපෙනෙන තැන කියලා නෙමෙයි කතා කරන්නේ. පෙනෙන කතා කරන්නේ. පැහැදිලි නේද? ඔන්න එන ලක්ෂණ තුන. පැහැදිලි ලක්ෂණ හඳුර ගන්න හැටි. මේකත් කොහෙද ගැද්දලා තියෙන්නේ සංකතේ. ඒක සංකතයට එකතු වෙන්නේ නැතිවීමක් විතරයි වෙන්නේ. මේ ලක්ෂණ තුනේ. පැහැදිලිද? මේ ලක්ෂණ තුන හිතට භාවිතා වුණාම ඒ සංඥා ටික හිතේ ඉපදුනාම හිතේ ස්වභාවය තමයි සංකතයට එකතු වෙන්නේ නැහැ. සංකතයට එකතු වෙන්න ස්වභාවික පිටපත් වෙන එක තමයි. නිර්වාණ ධාතු අසංකතයි කියන්නේ. හැබැයි හිත දැන් මෙතන සවදුරට මෙතන මේ තව කාරණාවක් කියලා කරගන්න ඕනේ. හේතු එක තමයි කියලා කතා කරන්නේ. තිලක්ෂණය ගැන කතා කරන මුල්ලේ මොකද? ඒ කියන්නේ හේතු එකතු වෙනවා කියන සිද්ධාන්තයක් ලෝකේ වෙනවනේ. එහෙමයි. එහෙනම් එහෙනම් එහෙම එකක් වෙනවනම් කොහොමද නිර්වාණ ධාතුව පිහිටන්න බෑනේ අර ලක්ෂණ තුන මෙනෙහි කරෙත් ඒ ධර්ම කිතියේ ඉඳලා නම් හරිද ඒ ධර්ම කිතියේ ඉඳලා නම් ඔය ලක්ෂණ තුන අඳුරගත්තේ අනිච්ච දුක්ඛ අනාත්ම කියලා ලක්ෂණ තුන තෝරන්නේ එතන ඉඳලා නම් ඒකේ තේරුම තමයි ආයි වටෙන් ඇවිල්ලා බැලුවොත් එහෙම එකක් තියෙනවා එහෙම සිදුවීමක් වෙනවා මොකද්ද හේතු එකතු වීමක් කියන්නේ කොහොමද බලන්න දැන් අපි කතා කරා මම එකක් දැන් හඳුනනවා හොඳට සිහින් ඉන්න මෙතන හේතු එකතු වීමක් ගැන මුලින්ම කතා කරේ එතනදි කතා කරා හේතු එකතු වීම තුළ සිදුවෙන්නේ ඇති වෙනකොටම නැති වෙනවා කියන එක. ඒක විසඳන් ආපු විදිහක් තිබ්බ මතකයි නේද? හේතු ඵලයට හේතුඵලයි කියන සංකතය කියන්නේ මොකද්ද? ලක්ෂණ තුන අඳුරගත්තා. ඒකෙන් සරල වචනයකට අපි කියනවා මේක හේතුඵලයි කියලා. හේතුඵලයි කියන එකේ අදහස මොකද්ද? හේතු එකතු වෙන එකේ සිදුවීම බලන්න කියලා බාගතුනාත් අපිට මතක් කරා. තුර සිදුවීම් බලන්න යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා හේතු එකතු වෙනකොට ඵල පහළ වෙනවා. හේතු නැතිවීමෙන් ඵල නැති වෙනවා. හේතු නැති වෙන්නේ හේතු එකතු වීමෙන්මයි. කියලා තමයි මේක විසඳුනේ. ආයි හේතු එකතු කරලා සිදුවීමක් විතරයි වෙන්නේ. හේතු ලැබේ වෙනවා. මෙන්න මේව දැක් ඇති වෙනකොටම නැති වෙනවා කියන ලක්ෂණයක් තියෙනවා. පිහිටන්න බැරි ලක්ෂණයක් තියෙනවා. ශුන්්‍යත බවක් තියෙනවා. ඵලයේ පැත්තට බරව. එහෙනම් ඔය ඔක්කොම කතා කරේ මොකටද බරවද? ඵලයේ. ඵලයට බරව. ශුන්්‍යයේ කිව්වෙත් ඵලයේ. හැබැයි හේතු නෙමෙයි. දැන් මෙන්න මේක තමයි වැදගත්ම දේ. හරිද? එතකොට අපි ඵලයේ ශුන්්‍යයි කියලා කිව්වා. මොකද ඵලයේ ශුන්්‍යයි කියෙයි ඵලයක් හටගෙනම හටගන්න විදිහක් නැහැ. ඇයි ඵලයක් හටගන්න විදිහක් නැත්තේ? හේතු නිරෝධය වෙන නිසා. හරිද? දැන් මේ අපි බලන්නේ හේතුව පැත්තෙන් නම් ඵලය දිහා බැලුවේ. හරිද? දැන් ඵලයේ පැත්තට අවධානය යොමු කරලා බලන්න. ඵලයක් හටගන්න බැරි නම් ඒකේ තේරුම මොකක්ද?
හේතු හටගන්න
මොකද්ද? හේතු එකතු වුණා කියලා සිදුවීමක් වෙලා නැහැ. හේතු එකතු වෙනවා කියන එකක් වෙලාද? හේතු එකතු වෙනවා කියන එකක් වෙලා නැහැ. එහෙනම් එතන ඇති වෙලා තියෙන සත්‍ය මොකද්ද? එතන ඇත්ත මොකද්ද?
හේතු අනිත්‍යයි කියන්නේ.
හේතු හේතු තිබුණොත් නේ අනිත්‍ය කියන කතා කරන්න පුළුවන්.
අනිත්‍ය කියන්නේ සත්‍යහනක් ගන්න බෑනේ.
හේතු එකතු වුණොත් විතර නේද ඒක ගැන විස්තර කරගන්න පුළුවන්. දැන් මෙතන හේතුම එකතු වෙලා නැත්තම් ඇයි ඵලයක් හටගත්තේ නැහැ කියන එකේ අර්ථය මොකද්ද? හේතු එකතු වුණේ නැහැ කියන එක. ඒක තමයි තමයි ධර්මය. හේතු එකතු නොවුණා කියන තැන තියෙන ධර්මය මොකක්ද? ඒකයි ඉතින් අපි ඉස්සර කතා කරා. හරි අසංකත බව තමයි. ඒකට කියන එක හට නොගැනීම. අන්න සංකතය ඉපදුනා. නැ උපාදෝ පඤ්ඤායි. හට ගැනීම වුණේ නැහැ. ඒකේ තේරුව තමයි කිසිවක් වෙලා නැහැ. කිසිවක් වෙන්නේත් නැහැ. උනේත් නැහැ. මේක දකින්න ඇති කම නේද තමයි යමක් වෙනවා කියලා මෙව හට නොගත්තා ඇත්ත ස්වභාවය හටගන්න බෑ. එහෙනම් මේ යථාර්ථ යථා භූතය මොකද්ද? හට නොගත්ත ස්වභාවය තමයි මෙතන තියෙන තසංකත බවයි ඇත්ත.
කියන
තැනට අපි දැන් අනාත්ම ලක්ෂණෙන් ආවනේ. ඉතින් එතනින් දැන් අපි දැන් ඵලය හට නොගත්තා කියන සත්‍යයකට අපි ආගේ හේතු නිරෝධය ගැන කියලානේ. එහෙම නේද? දැන් අපි එක සාධාරණීකරණය කරන්න නම් ඵලයේ පැත්තනොත් බලන්න ඕනේ. ඒක ඇත්තද කියලා බලන්න. ඒතර ඵලයේ පැත්තෙන් අපි කතා කරනවා නම් ඵලය ශුන්‍යයි කියලා. ඒකේ තේරුම හේතු එකතු වීමක් වෙලාද? හේතු එකතු වුණොත් නේද ඵලයක් හට ගන්න පුළුවන්.
එකතු හරි කතා කරන්න හේතු ටිකක් තියෙනවා
නෑ. ඒ කතා කරේ මේක මේ කතාව එනකම් අසංකතයි කියන තැනට එනකම් තමයි කතා කරන්න වෙන්නේ.
ඵලය කියන්නේ හේතු එකතු වෙන්නේ නෑ කියන එක.
ඵලය හටගත්තේ නෑ කියන්නේ
හේතු එකතු
වෙන්නේ නෑ කියන එක. දැන් අපි කතා කරේ හේතු එකතු වීමක් ගැනනේ. එහෙම. හරි. ඒක වීමක් වෙලා නෑ.
ඔව් දැන් එකතු නොවෙච්ච හේතු තාම කතා කරන්න පුළුවන්.
නෑ. ඒතර හේතු කියන එකක් අරගෙන කතා කරන්නේ.
හේතු කියන එකට අර්ථයක් නැහැ.
හේතු කියන එකක් ගන්න බෑ. හේතු ශුන්‍යයි.
හේතු නැතුව හේතු ගැන
කතා කරන්න බෑ.
නැතුව හේතු.
ඒතර මේක ඇත්ත තමයි. මොකොත් වෙලා නැහැ මේ හට අරගෙන නැහැ. එහෙනම් මේ හටගත් එක මොකද්ද? මේක තමයි රැවටිලා. මේක තමයි මායාව.
එකතු වීම කියන එකක් හටගෙන නැහැ කියන එකද ඔය කියන්නේ?
ඔව්.
එකතු වීම කියන
ස්වභාවයක් සිදු වෙලා
නැහැ. ස්වභාවයක් සිදු වෙලා. සංකත කියලා තමයි.
සංකත කියන්නේ හේතු එකතු වෙන. ඔව්. අසංකතයි කියන එක තේරුම අපි ගත්තොත් හේතු එකතු වෙලා නැහැ කියලා නේ. නේද? සංකතයි කියන්නේ හේතු එකතු වුණා. අසංකතයි කියන්නේ හේතු එකතු වෙන්නේ නැහැ. ඒක නිකන් වචනද කියලා බෑ. අර වගේ විසඳෙන්න ඕනේ. විද්‍යාවකින් එළිවෙනවා. එහෙම ඒක ඔප්පු කරන්න පුළුවන් වෙනවා. හිතට කිසිම වෙලාවක සැකයක් නැති වෙනවා. නොසන්ටෝක හරියට විසඳුණොත් අන්න නිර්වාණ ධාතුව දැක්කා, නිවන අඳුරගත්තා, නිවන පැහැදිලි කියන එක ඒ සිහිට එනවා. මේක තමයි ඇත්ත. දැන් එනම් එතකොට මේක ඇත්ත කියලා පිළිගත්තොත් මේ කොටක් කොටක් පිළිගන්නේ. අන්න ඔක තමයි සෝවාන් අරහත් ළඟ තියෙන ලක්ෂණ. මේ හටගත් කිසිවක් පිළිගන්න හට නොගනවා කියන නෙමෙයි හට ගන්නවා පිළිගන්නේ. ඒක මූලපරියය සූත්‍රයේ දේශනා කළා තියෙනවානේ බාගතුනාන්තනේ. පිළිගන්නේ නැහැ කියලා තියෙනවා. සාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට විතරයි හටගන්නේ නැත්තේ. හට ගන්නව ගැන ලෝකයේ අසුර කරනවා මිසක ඒ මූල ධර්මයේ හට ගැනීමක් දෙන්නේ නැහැ. එහෙනම් හට දැන් මේ ලෝක දැන් අපි තමයි දැන් හේතු යදිනවා හේතු හට නොගැනීම කියලා කිව්වට සම්පූර්ණම වෙන්නේ නැහැ. මොකද ජීවිතේ ඉන්ද්‍රිය හේතුව තාම ඉතුරු වුණා. රහතන් වහන්සේට පරිනිර්වාණයට යන්න බැහැ. මොකද ඇයි පරිනිර්වාණයට යන්න බැහැ? මූල ධාතුව තාම ක්‍රියාත්මක. මේ සිදුවීම සිදු කරන මූල ස්වභාවය විතරයි තියෙන්නේ. හැබැයි ඒක නතර කරන් ඉන්න පුළුවන්. ඔන්න නේද සමාපත්තිය තමයි දෙන ඉන්න පුළුවන්. ඒ දවස් හතරේ පුරේ. පිරිනම වැඩි නම් කොහොමද? ඉතින් රහතන් වහන්සේලා අනිත් අය කෙරේ මේ අවබෝධය නම් මේක මෙතනින් අපරාධ නිවරුනොත් එන්න. ඒ දර්ශනයෙන් එක නතර වුණොත් කොහොමද තව කෙනෙකුට මේ අදහස අවබෝධ යන්නේ? ඒ හින්දා ජීවිතේන්ද්‍රිය ධර්මතාවයක් ඇටියෙද ජීවිතේන්ද්‍රිය සිඳන කම්ම නතර කර වෙන කම්ම ඥාන විශේෂ ක්‍රමයක් ඥාන ක්‍රමයක් තියෙනවා. ඒ ඥාන වලින් මේ ලෝකේ හදාගෙන ඇහැ හදාගෙන රූපේ හදාගෙන විඤ්ඤාණ චර්යාව හදාගෙන තමයි වැඩ කරන්නේ. ඒ ලෝකේ යහපත් වෙනස. ඉගෙන සංසතයක් නිර්මාණය කරනවා. අර කර්ම වලට සංසතේ නිර්මාණය කරගෙනයි ලෝකේ වාසය කරන්නේ. බුදුරණන් වහන්සේ බලාගන්න උදව් කරනෝනේ. එහෙනම් අසංකතයි කියලා කිව්වේ මොකක්ද නෙවෙයි. අසංකතයි කියන එකේ තේරුම තමයි හට නොගත්තා කියන එක. මේකට හිත එකඟයි නම් හට නොගැනීමයි යථාර්ථය කියන එකට හිත එකඟයි නම් මේ හාමුදුරුවෝ පේනවා, මේ ඇහෙනවා, මේ දැනෙනවා, මේ ඔක්කොම රැවටීම නෙවෙයිද? ඒ ඔක්කොම හට ගැනීම. එතන මේක රැවටීම කියලා දන්නවා නම් කොහොමද මේකට එකතු වෙන්නේ? එහෙනම් තණ්හාවට වැඩ කරන්න පුළුවන්. තණ්හාව කියන ස්වභාවයක් උපදින්න බෑ. එහෙනම් ඒක සර්ව සම්පූර්ණයි නම් මේ අදහස සර්ව සම්පූර්ණයෙන්ම එකඟයි නම් ඒකට කියනවා නිර්වාණ ධාතුවට සමවැදුණා. ඒ කියන්නේ නිර්වාණය සම්පූර්ණයි. පරිනිර්වාණය. ඒ කියන්නේ පරිනිර්වාණ ධාතුව කියන එකයි අවබෝධ කරගන්න. රහතන් වහන්සේ අවබෝධ කරන්නේ පරිනිර්වාණ ධාතුව. සෝවාන් වහන්සේ නිර්වාණ ධාතුව තමයි ප්‍රකට වෙන්නේ. රහතන් වහන්සේට අවබෝධ වෙන්නේ පරිනිර්වාණ ධාතුව කියන ස්වභාවය. නිර්වාණ ධාතුවේ පරිනිර්වාණ කියන ස්වභාවය. එහෙනම් එතන හිටියොත් මේ කිසිවක්ට කොහොමද වෙන්නේ? තේන සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් අර අපි අර ඇහැ ගලවලා දුන්න ආත්මේ ඉන්නවාって කියන දන්නවද නේද? ඒ පරණ මේ ඒ විවාහ වෙන්න කැමති හිටපු කෙනා ඇවිල්ලා ඇහැයි රාගේ ඇතුලෙන් අහනවා. එතකොට මේ මහන්සිය අහන මොකද රාගේ කියන්නේ? රාගේ කියන්නේ මොකද්ද කියලා අහනවා රහත් වෙනවා. ඒ කියන්නේ එහෙම එකක්වත් ගැන එහෙම එකකුත් දෙයක් නැහැ. තේනවා නේද? පැහැදිලිද? එහෙනම් මේ වෙලාවේ මේ ධර්ම න්‍යාය ආරේ අරියස් ඥාය පඤ්ඤා සුදිතෝ සුප්පටි විදු මේ ආරේ න්‍යාය මෙහෙම හොඳට ප්‍රඥාවෙන් දකිමින් විසඳ ගන්නවා නම් විසඳෙනවා නම් එහෙනම් මේ හට ගැනීම රැවට මේක බොරුවක් කියන එක මේක රැවටීමක් කියන එක ඒ හිතට එලි වෙලා නේද? එහෙනම් අතීතයේ සත්තු මෙරව හොරකම් කරා වැරදිකාමේ ඇදරුණා ඒ වලට විපාක දෙන්න කෙනෙක් ඉන්නවා කියන මේක අදාළද? එහෙනම් ඒකේ තේරුම තමයි එහෙම වර්තමානයේ ගත්ත හිතක් මම මේ දේ කර ඒ හිතේ හැඟීමක් තියෙන මගේ අතින් වරදක් වුණා කියලා සංකතයකට එකතු කරගෙන තියෙනවනේ. ඒක අපාය ගෙනියනවා මිසක අර සිදුවීම ගෙනියන්නේ නැහැ. එහෙනම් මේතන් තිත එකඟයි නම් කොහොමද අපායක උපදින්නේ? සම්පූර්ණයි නම් කොහොමද උපදින්නේ? පුළුවන්.
අපායෙ නෙමෙයි මේ ලෝකෙ ගෙන යන්නත්
වෙන. කොහෙවත් කරන්නේ නැහැ. පරිනිර්වාණ වුනොත් ඒක නේ. ආයේ නැවත උපතක් නේද? නමතර සෝවාන් ආරයන් වහන්සේගේ ශ්‍රද්ධාව අල්ප මාත්‍රේ ප්‍රඥා අල්ප මාත්‍රයි. ඒක මුලට මේක ටිකක් අමාරු වෙන්නේ මේක තෝරගන්නේ. සෝවාන් ඵලයේ බොහොම අඩුම මට්ටමකින් තමයි වැටෙන්නේ. මේ හරියට ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා ටික උපරිම මට්ටමේ සංවිධානයේ වුණාට පස්සේ ඇති වෙන තත්ත්වය. ශ්‍රද්ධා මේ ශ්‍රද්ධා වීර්ය ප්‍රතිහිය ප්‍රඥා වීර්ය මේ සමාධිය කියන ඉන්ද්‍රිය ධර්ම ටික ඉපදුනා විතරයි. තාම මේක මෙනෙහි කරන් යනකොටයි ඒක උපදින්නේ. තේරෙන එක බොහොම ගැප් අපි ලෝකේ කතා කරන ශ්‍රද්ධා වීර්ය සීහිය ප්‍රඥා වීර්ය කියන ඒ උඩින් කතා කරන මට්ටම නෙවෙයි මේක හිතේ උපදින තත්ත්වයක්. ඒක එන්නෙම බුදුරජාණන්ගේ දේශනාවට අනුව නම් අරියත් ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝද සුප්පටි ආරිය න්‍යාය ප්‍රඥාවෙන් දෙක විසඳී යත්නම් පමණි. එහෙනම් මේ විදිහ අසංකත ධාතුව දැක්කනම් ওই න්‍යාය විස්තර කරන් එනකොට මේක හට නොගත් බවයි සත්‍ය කියන එක දැක්කනම් ඒකට කියනවා මොකද්ද? හටගත් බව විශ්වාස කරන එක නෙකලා යනවා. නේද? එහෙනම් හටගත් බව රැවටීම අවිජ්ජා පත්‍ය සංඛාර. මේක දැක්කනම් අවිජ්ජා යත්තේ වශයෙන් විරාග නිරෝධා කියලා දිගටම සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා අන්න උත්තරේ නෝ ජාති නිරෝධෝ ජාති නිරෝධය කියන්නේ මොකද? හට නොගත්තා කියන්නේ. නැවත උපතක් හට ගන්න එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. යථා භූතය හට නොගත් බවයි කියන්නේ. කන් මෙතනට අයිති නෑ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛාය. මේවයි කියන්නේ. ඔක්කොම නිරුද්ධ. නිරුද්ධ වෙන්නේ නැති වෙලා යන පිටම. ඒව මේව තත් කෙවලත් දුක්ඛ කන්දත් නිරෝධ හොති. නේද? දුක් වූ ස්කන්ධයන් වක්කත් පිටන්නේ. ඒක පරිනිර්වාණයටයි. තේරෙනනේ? මේක හරියට තෝරගත්තොත් මේ කොටස සංකතෙන් අසංකතෙට යන විදිය. ඒක ඇතුලේ විමර්ශනය කරන් ඉන්න කියලා බල්සනාට මතක් කරේ. අපි අර ඒක හොයන්නේ නැතුව වචනපස්සේ දිවොත් බෑ. එහෙනම් හොඳට නිදාට ඉස්සලා න්‍යාය ඔය අසංකතය දක්වා අසංකත අසංකතයි කියන මේ ස්වභාවය දක්වා සැක නැති වෙද්දි විමර්ශනය කරන්න. සැකයක් තියෙනවා නම් හොයන්න ඒක. නැවත අපි හරි සාකච්ඡා කරන අවස්ථාව අපි හොබේවා. කල්‍යාණ මිත්‍රෝ හරි වේවා. මේ හරි අනිවාර්යෙන් අවංකව කරන කෙනාට සෝබාදාම හරි කල්‍යාණ මිත්‍රයා වෙනවා. මට සමහරක් අවස්ථාවලදී මේ සුලඟෙන් සද්ද ඇවිල්ලා තියෙනවා. මගේ ප්‍රශ්නෙකට විසඳුම් මම ඒකෙ මේකෙම ගැබ් වෙලා විසඳ ගන්න බැරුව ඉන්නකොට සමහරක් වෙලාවට ගස් දෙකක් ඇතිරිලා උත්තරේ. ඒ ප්‍රඥාව මදිකම අතනින් අඩුව සම්පූර්ණ කරනවා. එහෙම අවංකෝ මේ ධර්මයේ යෙදෙන කිසි කෙනෙකුට පුදුම පිටක් සබාධම් ධම්මෝහවර ධම්මචාරි කියලා මේක පුදුමාකාර බොහොම ආශ්චර්යමත් ධර්මයක්. එහෙනම් අවංකෝ මේක කරගෙන යනවා නම් අවංකෝ මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් මේකම අවුත්. ඒ ඔය කොටස හරියට පැහැදිලි නම් සෝවාන් මාර්ගයට යනවා. එයාට කැමැති වුණත් අකමැති වුණත් භාගතුනාදී මතක් කරනවා අපායට මේ සෝවාන් ඵලයටපත් නොවි අපවත් වෙන්නේ කියලා. මේ කතාව මම දැන් මොහොම කියවන්නේ විස්තර කරලා මේක ආයතන වලට බලලා ආයතන ඔස්සේ මේක විමර්ශනය කරලා ඒ තාත්තලක තේරුම් ගන්න හිටියා. සලායතන ඒකත් කරේ ඇහැ විතරයි. චක්ඛායතන ගැන තමයි භාවනා කරන්නේ. කල්පනා කරලා ඒ විමර්ශනේ තුරන එක දිගටම කියන්නේ නොකඩ වායිකය. මම ඒකට හොඳම සාක්ෂිය තමයි මම දන්න නොකඩ වායිකය කියන්නේ. මොකද ප්‍රශ්න එමටයි. අනිවාර්ය ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ මොකද්ද? අනිවාර්ය විමර්ශනය කියන්නේ. හොයනවා. මේක හොයන ඒ ප්‍රඥාවේ අඩුව, සිහියේ අඩුව තමයි මේ ප්‍රශ්නේ කියලා කියන්නේ. ඒක අපිට පුළුවන් අපි දන්නවා නම් මෙතනයි අඩුව තියෙන්නේ කියලා අපි ඒක සම්පූර්ණ කරන්න උත්සාහ කරනවා. ඒක ඇතර විශ්සකන ආමික තේරුණා වැටුණා මෙතනනේ මට මගහැරලා තිබුණේ දැක්කේ නැහැ නේ කියලා අහන්න එහෙම හදාගෙන හදාගෙන තමයි ඔය තාතෝ ඔය ආයතන ගැන ඊට පස්සේ හයම ගැන සියල්ල ගැන සබ්බලෝක අනිවිද සංඥාව පව වඩන්න අවධානය යොමු කරන් හිටියා. නමුත් ඒ තිබ්බ කායික දුර්වලතාවය හිතට පිටවුණේ නැහැ. අමාරුයි. හරි ඒක අපිට වුණත් කරන්න බෑ. ඇඟ වැටලා තිබුණොත් එහෙම බාහිරවන්ත මතක් කරන්නේ ඒ කයෙන් උපකාරීත්වයක් නැතුව පදම් මිහිරේ කරන්න බෑ. ඒ හින්දා මේ පියාණන් වහන්සේ ආර්යයන් වහන්සේ නමක් ඇටියට තමයි මේ ජීවිතය දෙන්නේ. ඒ තරම් මේ යහපත් ලෙස ඒ කාරණා අපිට මතක් කරන් දෙන්නා. මම ඒත් ඒවා දැනගත්තයි කියලා දැන් මෙහෙමයි දැන් සෝවාන් කියලා කිසිම වෙලාවක මම කියන්න කියලා නැහැ. මම ඒ මතක් කරලවක් කරා. මේ අම්මලාගෙන් අහලා බලන්න පුළුවන්. මගෙන් එවන දැන් ඒ තාත්තා මගෙන් අහලා මම දැන් සෝවාන් කියලා කවදාකවත් මගෙන් අහලා නැහැ. එතකොට මේ අම්මට මම කිව්වයි කියලා තියෙනවද? සෝවාන්. කවදාකවත්. ඒක වැදගත් නෑ. වැදගත් වෙන්නේ මොකද? අරියත් වෙනවා. මම කිව්වට. ඒක තමයි ආරණාත් ලක්ෂණ. නියත සම්බෝධි පරායනවා කියලා සෝවාන් කෙනෙකුට දන්නවනේ. කොහොම හරි ක්‍රමයේ දන්න නිසා, පාර දන්න නිසා උපරිම වීර්යය උදලා කරන්න යෙදුවා. එහෙනම් කවදාකවත් සෝවාන් ආනවද නම සෝවාන් කියන තුල රැඳෙන්නේ නෑ. ඒක උනාකට වැඩගත් නෑ. මොකද සෝවාන් කියලා වචනයක් ලෝකෙට කතා කරාට දකින්න යන නිර්වාණ ධාතු. ඒක තාම සම්පූර්ණ නෑ. ඒකට කතා කරන්න බෑ ලෝකෙට. කතා කළා තේරුමක් නෑ. අම සෝවාන් ආදී මාර්ගඵලයක් ප්‍රකාශ කරලා වැඩක් තේරුමක් නෑ. කරන්න බෑ ඒක. අත්තනව අත්තනම් ව්‍යාකරණය කියලා මෙතනක් මතක් කරේ. Tamanta මොනනම් කියා ගන්න පුළුවන් මේ ලක්ෂණ ටික තියෙනවා නම් කියලා. තේරුණේ? ඒ මොනවද ඒ ලක්ෂණ? ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් දැකලා විසඳුණා. ඒ කියන්නේ තව කෙනෙක්ගේ න්‍යාය පිළිබඳ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. මේක තමයි වෙන විදිය. නමුත් මේකෙ පිහිටේ වෙන යා තමයි. පිහිටන්න සම්පූර්ණ පිහිටන්න දෙපෙන්. ඒ කියන්නේ රහස් වෙනවා කියන්නේ පිහිටනවා කියන එක. නතර කරන සම්පූර්ණ නතර කරන. නතර කරන ක්‍රමය දැනගත්තා. හිත හැබැයි සම්පූර්ණ කරේ නැහැ. අන්න ඒකද කියනවා මොකද සෝවා. සම්පූර්ණ කරන්නේ හරියට. ඒ තේ විදිහම. ඒ පාරමයි, ඒ මෙනෙහි කරපු විදියමයි, ඒ ක්‍රමෙමයි වැටෙච්ච විදියටම ඒකමයි කරන්න තියෙන. අය තව අලුතෙන් එකතු කරගෙන කරන්න දෙන්නේ. කොහොන රාගයේ දේශයේ ටික ප්‍රශ්නයකට ආවොත් විතරක් අසුබ ආදීන සංඥා එකතු කරලා විසඳ ගන්න. ඒක කියන්නේ ඒ තරංගේ දක්ෂතාවය තුළ පිහිටලා හිටියි. මාර්ගයට අවිලා හිටියි. අනිවාර්යෙන් බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පත්ම වී අපවත්ින්නේම නැහැ. එක බුද්ධ වචනය. එහෙනම් සම්පූර්ණයට අපිට බලන්න බෑනේ කියලා. එහෙනම් හැබැයි මාර්ගයට ආවා. ඒක පැහැදිලි කරගෙන තිබුණා. ඒකින්ද ධම්මානුසාරී ආර්යයන් වහන්සේ නමක් හැටියට හරීම ප්‍රඥාවන්තයි. බොහොම ප්‍රඥා වර්ධනය කරගෙන තිබුණා. කියලා දෙන දේ මම එකක් කෙනෙකුට තුන් හතර පාරක් ඉස්සරහින් හිතලා ඉවරයි. එහෙමයි ඒ සම්බන්ධතාවය තිබුණේ. දැන් මටත් ලේසි වුණේ එකයි කටයුත්ත කරන්න. ඉතින් මොකද මම හම්බෙන කොටත් මම හිතන්නේ ගොඩාක් දුරට ඒව මෙනේ කරලා එහෙම තනියෙන් ඉන්නවා. දෙවනි
දවසේකට තමයි මාසෙක
සම්බන්ධව. එතකොට එනම් අපි මේ කාරණාව වෙනම් තීපත් කරගන්න පැහැදිලි නේද එනම්. ඉතින් එහෙම අනිත්‍යකට පුළුවන්. එහෙම මොකද ඒක මේ කෙනෙක් අදාළ දෙයක් නෙවෙයි මේ ධර්මතාවය. මේක විසඳන්න තියෙන්නේ, විමස ගන්න තියෙන්නේ. මේක හොඳට නුවණින් මේක මේ මේක කොහෙවක්වත් තියෙන එකක් නෙමෙයි, හොඳට කල්පනා කරන්න තියෙන එකක්. පළවෙනිම දේ නිදහසේ කල්පනා කරන්න. මේ කියපු පිළිවෙලක් තියෙනවනේ. මෙතන වැදගත් වෙන්නේ මම මේ කියපු පිළිවෙල මෙතන ධාරණය වෙන එක තමයි වැදගත් වෙන්නේ. හරි. මට මේක කරගන්න පුළුවන්. ඒක පැහැදිලි නම් මම මේ කියපු විදිහට මේක මෙනෙහි කරගන්න. එහෙනම් දැන් අද දවස වුණත් විශ්වාස කරන්න මේ තැනදීම අත්විඳින්න සම්පූර්ණයෙන් පුළුවන්. ඒක උත්සාහය දිනේ අවශ්‍යයි. තේන අපි හිතනම් පින්වන්ත මේක හා මේ කිට්ටුවට අසංගතයි කියන වචන නෙමෙයි. ඒක දර්ශනයකට ගන්නේ මෙහෙමයි. මේකේ අර්ථ ගන්නලා තියෙන බුදුරණන් කියලා තියෙන්නේ හට නොගත්තා කියන ස්වභාවයක් ගැන. ඒක විසඳුවා මෙන්න මේ න්‍යාය සංකතයේ තියෙන න්‍යාය විසඳුවා. ලෝකයේ බොරුවක්, රැවටීමක්, මුලාවක්, මායාවක් නැද්ද? හිතන්නේ මේ ලෝකය සම්පූර්ණ නිර්මාණය කරන්නේ කීතියේ තියෙන ශුන්්‍යත බව ලක්ෂණ වලින් පෙන්නලා දුන්නා. මේකේ තියෙන රැවටීම නේ චිත්තේන නියති ලෝකේ චිත්තම් පරිකසති චිත්තස් එක ධම්මස සබ්බං වසමං භවති. හිතෙන්ම ලෝකය නිර්මාණය කරනවා, හිතෙන්ම ඒක නැවත ඇසුරු කරනවා. ඒ හිඳ මේ හිත නැමැති එකම ධර්මයට සියල්ලම වසඟ වෙලා තියෙනවා. එහෙනම් ඒකේ තේරුම බාහිර ලෝකයක් මෙහෙම තියෙනවා කියන එකද? හිතයි ඒත් හිතම දැන් රත්තරවලින් අහතපු එකක් තුල තියෙන්නේ මොනවද? වෙනස් දෙයක් රත්තරම්මද? දැන් මේක හදලා තියෙන්නේ මොනවලද? යකඩ? දැන් මේකේ තියෙන්නේ මොනවද? මයික් එකේ. මේ යකඩ. එහෙනම් හිතෙන් යමක් නිර්මාණය කරලා තියෙන්නේ, ඒ නිර්මාණය කරපු එක ඇතුලේ පෙන්වන්නේ මොකක්ද? හිතන. එහෙනම් මේ ඔයත්තන් හිත තමයි මේ. එනම් එළියේ මේව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නව නෙමෙයි. ඔය අත්තන්ගේ භවංග හිතේ අවිද්‍යා තණ්හා ආදී මේ දේවල් එකතු වෙලා සකස් වෙලා තිබ්බ කර්ම විපාකයේ තමයි මේ තියෙන්නේ. මේ ඔය අත්තන්ගේ හිතනේ පිළිදෙන්නේ. එහෙනම් නවත් හිතන්නේ කොහොමද? අතන ආම්බරෝ මේ මම. ඒ හිතම දෙන්නේ බවට පත් කරගන්නවනේ. ඒක තමයි මාන්නේ.
දන්නත් ඒ විද්‍යමාන වීම කියනවා නේද ඒක.
අධිගතන පතුරක් මේක තියෙනවා. මේ ස්වභාවයයි දැන් ඉන්නේ සංකතයක් ඇතුළු කරගෙන තියෙයි ආයි සංකතෙට ගේනවනේ. එහෙනම් රහතන් වහන්සේ පරිනිර්වාණයට වඩිනකම්ම සෝසමාපත්තියම වා ඒ කියන්නේ එතනම ඒකේ ඇයිදී එන්නේ නැහැ කියලා අදිස්ථාන කරලා ඒකෙම ඉන්නවා. අදිස්ථාන කරනවා කියන වචනේ නෙමෙයි. ඒක නෑ අවශ්‍ය නෑ කියලා දැන්ට සිය පිටවල එහෙම ඉන්න පුළුවන්. නමුත් සාර්ග කෘත්‍යයක් තියෙනවා නම් කවදාකවත් එහෙම කරන්නේ නෑ. උන්වහන්සේලා ඒ සාවක කෘත්‍ය වෙනුයි කැප වෙනවා. පින් කරගන්න මොකද කින කෙනෙක් අවශ්‍යයි? කල්යාණ මිත්‍රව හම්බ වෙන්න. පිනේ උපරිම ඵලය තමයි කල්යාණ මිත්‍ර සේවය. ඒකයි මා බාහිත වික්‍රේ පුණ්‍යණික වෙන්නේ. මහානේ පින් නොකර ඉන්න පිනට බයව පැත්තකටලා ඉන්න එපා. පුණ්‍ය ශක්තියක් අවශ්‍යයි. ඒ මොකද කල්යාණ මිත්‍ර සේවනයේ අත්දකින්න. තේනතර ධර්මය අවබෝධ කරගන්න කෙනාට පින කුසලයක් වඩපත් කරගන්න. මේ පහන පත්තු කරන හිතට හේතුඵල වශයෙන් බලාගෙන හිටියොත් ඒක කුසලයක් වෙනවා. ඒ චේතනාව සංඥාව හිත සිය තියෙන කොහොමද ධර්මයට නැඹුරු? අහම මේ බුදුරණන් අතර පහනපත්තු කරනවා කියලා කියන ලෞකිකත්වයට නැඹුරු. ඒකද පිනක්. හොඳ වැඩක් නේ කරා පිනක්. ඒ සිදුවීම සිහියෙන් බලනකොට කුසලයක් වෙනවා. ඒ සිදුවීම සිහියෙන් නොබලා සම්මතයෙන් බලනකොට පිනක් වෙනවා. හොඳ දෙයක්. නරක දෙයකට කොහොමද හිත යෙදෙන්නේ නැහැ නේ? මේ හොඳට බලන් මේ කුසලෙට බලන්න කියලා යෙදෙන්නේ නැහැ. මොකද කරන්න බෑ. නරක උපදිනකොටම යථාර්ථය වැහිලා තියෙනවා. ඒක අමාරුයි. ඒ තත්ත්වයකදී හිත දිහා නැවත ඇරී බලන්න අමාරුයි. රාගය උස්සන්න වෙලා තියෙනවා. රාගය දැන් කොහොමද වැඩ කරන්නේ? රාගය කොහොමද කියලා බලන්න බෑ එහෙම. දේශයක් ඇවිල්ලා දැඩිව ක්‍රියාත්මක වෙන වෙලාවට මම මේ දැන් දේශය දිහා හිතින් බලන කෙනෙකුට ගහනවා කියලා එකක් කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ වීරිය එන්නේ නැහැ ගහන්න. පෙර එන්නේ නැහැ. තක්කල යටපත් වෙනවා සිහිනම. එහෙනම් පවපැත්තෙන් කුසල් නැහැ. පින පැත්තෙන් කුසල් පින් දෙකමයි දෙනවා. අවපැත්තෙන් පව කියන එකක් නිර්මාණය වෙන්නේ නැහැ. එතන සිදුවීම ඔක්කොම කුසල් විතරයි. ඒ වගේ යථාර්ථව බලන්න අවබෝධය ඇති කරගන්න. ඒතර මෙතනදී මම ඇත්තටම මේ පින තුනට මතක් කරන්න ඕනකම තිබ්බේ මේ ආර්ය න්‍යාය විසඳ ගන්න කියන අදහස. මේ කතා කරමු ගොඩාක් වචන කතා කරේ. මේක තව සැක නැතිව ලෙහෙන්න අවශ්‍ය කරන උපකාරය දෙන්න. තවත් අපිට වෙලාව තියෙනවා නම් තවත් මේක සලායතන වලට ස්කන්ධ වලට දැන් මේ වෙලාවේ හිතට භාජනය කරලා බලන්න පුළුවන්. නමුත් මම දන්නවා මේ වෙලාවේ තියෙන ස්වභාව ධර්මයත් එක්ක අපිට තවදුරටත් ඉස්සරහට අපහසුයි. මේ වෙලාවේ තියෙන හොඳම දේ තමයි දැන් මේ න්‍යාය තේරුම් අරගෙන මේක දැන් පැත්තකට විමර්ශනය කරගෙන හොඳට කල්පනායි ධාරණය කරගෙන ගෙදරට ගිහිල්ලා හරි කමන්නේ මේ කොහොමද අද දවසේ මේක මග ඇරෙන්න දෙන්න එපා. මග ඇරුණොත් අභිසංකාර මාර්යයට හවු වෙනවමයි. අභිසංකාර මාර්ය කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ වෙනුවට වෙන දෙයක් හැංගීමක් ඇති කරලා ඒ පැත්තට හිතවන්න අවස්ථාව ආදලා දෙන්න. මේ දැන් මේ වචන ටික මං කට වහනකොටම මේක එනවා. තේරෙනවා? මේ කොට දිනෙක ධර්මය අහන කොට දිනෙකට වෙන වැඩක් මේක. සිල් ගන්න කොට දිනෙකට වෙන වැඩක්. අනිත් මාර්ය වෙනුවෙන් මේ පැත්ත භයංකාර මාර්යයක් ධර්ම ශ්‍රවණය කරන වෙලාවට අභිසංකාර මාර්යයක්. හිතේ දරුවන් ගැන හිතීම ඇති කරනවා, තව මාර්ගයක් ගැන හිතීම ඇති කරනවා. එහෙම ඇති කරලා මොකද කරන්නේ? අර බණ අහපු එක යටපත් කරනවා. ඒක පස්සෙන් විමර්ශනය කරගන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෙවෙයි. අපි දහම් කරුණු ගිහි කාලේ පුරුදු කරනකොට හරියට බුදුරණන් උපමාවක් දේශනා කරන්න තියෙන්නේ. තෙල් ඇලියක් ඔළුවේ තියාගෙන නාට්‍යංගනාව රඟන තැනකින් යම් කෙනෙක් යනවා කියලා. ඒකට එයාගේ අවධානය තියෙන්නේ කොතනද? අර වැඩේ කරනවා යනවා. තෙල් ඇලිය තියා බලාගෙන තමයි හැම වෙලේම ඉන්නේ. අන්නේ අපි අහපු දහම් කොටස් අපි කොයි වෙලේ තරවගේ පරිසම් මේ සිහිය යන්න දෙන්නේ ඒක දිහා බලාගෙන ඉන්නවා. අනිත් පැත්තේ තිනින් කරනවා කොයි රික්මකට ගෙදරට ගිහිල්ලා හරි මේක මෙනෙහි කරගන්නවා කල්පනා කරගන්නවා කියලා ඒ සිහියෙන්ම එනවා. කායික වචනයක් කතා කරා වසන්ත සිහිය තියාගෙන තමයි ඒක මගේ ඇරෙයිද අමතක වෙයිද කියලා සිහිය තියාගෙන තමයි කතා කරන්නේ. එහෙනම් අන්න එහෙම කැප වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අවිසංකාර මාර්ගය පරාද කරන්න පුළුවන්. ඉතින් ඒක පරදුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඉතුරු මාර්ගය ටික කොහොමත් ප්‍රහාරයට එන්නේ නැහැ. සීයට බලය එනවා, සමාධියට බලය එනවා. ඒක මුල් කරගෙන ධර්මයේ හොඳට වවස්ථානය කරන්න නිවන් පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි නේද? මේක අම්මේ දැන් මේ ඇහිමත් දැනසීමක්. මේක හරියට ආල දැන් මම කියවට එකඟ ආදවතේ එකඟ වුණොත් ඒ කියන්නේ සීයට සීය පැහැදිලි කරගන්න නැතුව එකඟ වුණා කියන්නේ. අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් ඊළඟට ජීවිත අපායන්නේ. ඊළඟ ජීවිතේ විතර. ඒක මං කියන්නේ බුදුරජාණන් මතක් කර මං කියේ අල්ප මාත්‍රික ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා ඊළඟට අපයන්නේ නැහැ. මෙතන බුදුරජාණන් කියලා අපි දැක්කේ මොකද්ද මේ ධර්මය? භාගතුන් වහන්සේගේ තදවතේ සිදුවෙච්ච සිදුවීම මේ. මේ විශ්වයේ සිදුවෙන සිදුවීම මේ. එකයි
තියෙන්නේ.
ඒකට ඒක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේම බණහන් එකනේ එතන භාගතුමාගේ විශේෂ දාක්ෂත්වය භාගතුමාට නමක් පිළි වෙන්නේ එහෙම කරන්න පුළුවන් කමක් ඇති වෙන. දැන් අපි කෙරෙන් අපි තුලින් එක 100% බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් අපිට පුළුවන් මට්ටමින් අපිට පැහැදිලි කරගෙන මේක විසඳලා තියෙන විදිහට තමයි මට කතා කරන්න. දැන් මම අරුකුමා කියන කිව්වේ මට තේරිච්චුනවා. එහෙනම් ඒකෙන් තමයි මට මේ දහම් කාරණාව ලෑගෙන මට යන්න පුළුවන් කම ලැබුණා. ඒයින්ද මේ කාරණාව මට පැහැදිලි. එහෙනම් මට දැන් ඒක ඕන තරම් විග්‍රහ කර කියන්න පුළුවන්. ඒ වගේ අනිත් අයට තමන් ස්වභාව මුඛාකාර එකක් තියෙනවා. ඒ කියන්නේ අර නිරුක්ති ප්‍රතිබාන කියලා කියන්නේ එතනට. උපමාවක් නිදර්ශනයක් එනවා. ඒක මුල් කරගෙන අවබෝධය ඒක පැහැදිලි කරගන්න.
මෙතනදී
ශක්තිය. ඉතින් ආර්යයන් වහන්සේ නමක්ගේ ජීවිතයේ ඒ අවස්ථාව දැන් අනුස්මරණය කරන්නේ අපි හැම දිනටමනේ. එහෙනම් විශේෂයෙන්ම දරුවන්ටනේ. එහෙම නැතුව එතුමාට අවශ්‍යතාවයක් නැහැ. ඒ අවශ්‍ය දේ කරගෙන සංසාර ගමන කෙලවර කරගන්න අවශ්‍ය කරන මඟ පාදවගෙන ඊටින් ආයේ මෙහෙත් එක සම්බන්ධතාව අවශ්‍යත් නැහැ. ඒ වෙල කටයුත්ත කොහොමද ඊළඟ භවයේ වෙනකොට ඉවර කරගන්නේ කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ හැමෝටම මේ පුණ්‍ය ශක්තිය යනවා. ඊට වෙනම පැහැදිලි නේද? හැමෝම එහෙමයි. ඒ හැම එක්කෙනාගේ ලැබීම කොහොම හරි කැරකිලා එනවා. මම කිය ධර්මයට අවංකව ධර්මයේ කෙරේ විශ්වාස අවංක වීම එකම දේ. මේ නිවන් දකින්න අසංකත ධාතු අවබෝධ කරන්න විතරක් නම් මේ හිතට අවශ්‍ය මේ උපරිම සැපේ කියන ස්වභාවය සාක්ෂාත් කරගන්න නම් විතරක් නම් අවශ්‍ය ඒක විතරක් හිතේ ධාරණය කරගෙන අනිත් දේවල් ලෝකේ තරහට කමක් නැහැ. හැබැයි මූල පරමාර්ථය තියෙන මෙතන තියා ඉඳගෙනයි අනිත් දේවල් කරන්නේ. කරන්නේ ඒකට එක දිව තියෙන හැම වෙලේම හිත ඇතුලේ. ලෝකේ අපි දරුවෝ වසල් කරනවා ඒවට කටයුතු කරනවා. නමුත් මේ හැම වෙලේම හිත ඇතුලේ තියෙනවා මේක කරන්නේ මොකටද? මමත් මේක සම්පූර්ණ කරලා මේගොල්ලන්ටත් කියන්නේ කගේ අදහසක් පොදව ගන්න පුළුවන් නේද? ඒතර මේ හිත එක වෙලා තියෙන මොකද්ද? නිර්වාණ ධාතුනේ දරුවා නෙමෙයි නේද? අන්නේ අවංක හිතට කවදාකවත් වර්ධින්නේ නැහැ. ඒකාන්තයෙන් මේ බුද්ධෝත්පාද කාලේ යහපත නම් සලසව ගන්න පුළුවන්. මොකද මේ ධර්මයේ මේ තරම් හොඳට විසඳලා විසඳ ගන්න පුළුවන් තැනකට ඇවිල්ලා තියෙන වෙලාවක් නේ. සංකත අසංකත කියලා විසඳ වෙනස් වෙන්න නෙමෙයි මේක කොහොමද යන්නේ කොහොමද බලන්නේ කියන එක හරියට මේ කරලා බලනවා මේ කියන කාරණාව කරලා බලන්න ප්‍රශ්න එනවා අනිවාර්යයෙන්ම ඒ ප්‍රශ්න වලටත් උත්තර තියෙනවා මොකද සිහිය කියන එක හැදෙන්න ඕනේ සංකත මේ ස්වභාව ධර්මයේ පුජ්‍යල භාවයෙන් බලන්න බැ මේ ධර්මයේ නමුත් මේ කතාවට යොමු කරලා තිබ්බහම මේකේ හොඳට අවංකකම මුල් වෙලා තිබුණොත් ශ්‍රද්ධාව මුල් වෙලා තිබුණොත් පුජ්‍යල කියන සංඥාව තිබුණා හෝ නැත්නම් මේක අවබෝධයට යනවා වෙනම ආයි පුජල සංඥා වෙනස්ව බලන්න අවශ්‍ය නැහැ. නමුත් හිතකට ඒක අපහසු වෙනම් විතරයි අර තව භාවිතනාගේ මූල පරයය ක්‍රමයක් තියෙනවා දේශනා කරපු විදිහක්. ඒකෙන් සිහිය හදලා දෙනවා. ඒක පොඩි භාවනා ක්‍රමයක්. පුජලත්වයෙන් තොරව හිතන්නේ කොහොමද කියන හිතක් උපදවලා දෙනවා. අන්නේ හිතර නැවතරක් මේ ධර්මයේ භාවිත කරන්න දුන්නාම සිහි කරන්න දුන්නාම හැ බොහොම ඉක්මනින් ඒක හදා ගන්න. තේරණේ. ඉතින් අපි ඔක්කොම ඉදිරියට නෙමෙයි ඉතින් මේ මොහොත මේ ජීවිත මොකද ඇත්ත සංසාරේ පින් ඇතිය නැත්නම් මෙම මේ කටයුත්ත අපිට කතා කරන්න වෙන්නේ නැහැ මේ පිළිතුරක් මෙහෙම සංකත අසංකත කියන මේ ගැඹුරු දහම් කරනවා. නමුත් මේක පොඩි ළමයෙක් වගේ හිතනකොට තේරෙනවා කියලා. ඒ කියන්නේ ආත්මවරුදු කියන තේරුණා කියලා කියන්නේ. ඔය කියන තරම් මේක සංකීර්ණ නැහැ සරලයි. මේ සරලව හිතන්න බැරි ස්වභාවයෙන් අපි සංකීර්ණයි කියන්නේ. තේරෙනේ. කියන්නේ බොහොම සරලව හිතන්න පුදුම බුදුදහම කියන්නේ අවබෝධ කරන්න පුළුවන් එකක්. පැහැදිලිද? ඒ කියන්නේ සෝවාන් බුදුරහත මතක් කරානේ. මම මේ ලෝකෙ ඉපදුනේ මොකටද? සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න. අනාගාමී කරන්න නෙමෙයි. නේ? අර මේ සත්‍ය සූත්‍රයේ තියෙන නේ? සත්‍යාවිය මට ඩයමානව මතකේ කියන සූත්‍රයේ තියෙන නේද මේ කතාව? ඒක මේ කාමරාගේ ප්‍රාණය කරන මේ සක්කායදිට්ඨිය ප්‍රහාණය කරන්න ඒ සිහියති වික්කුවක් වේදෙන්න ඕනේ. සක්කායදිට්ඨිය කියන්නේ මොකද්ද? හේතු ඵලයි කියලා ගත් හේතුඵල නිරෝධ ක්‍රමය එහෙම භාවිත කරනකොට පුජ්‍යලේග්ගේ කියලා භාවිත කරනවා. අන්න ඒකට කියනවා මොකද සක්කායදිට්ඨිය. නේ? ඕකේ හරිම වචනේ මොකද්ද? සංඛායදිට්ඨිය. සං කියන්නේ හේතුන්ගේ එකතුවක්. කාය කියන්නේ ක්‍රියාව. මේ හේතුන්ගේ එකතු වෙන ක්‍රියාව, හේතුක තුන සිදු වෙන ක්‍රියාව වැරදිව තේරුම් ගන්න. දිට්ඨි කියන්නේ මොකද? පුජ්‍යලේග්ගේ ක්‍රියාවක් කියන එක තේරුම් ගන්න. අන්න ඒකට කියනවා මොකද්ද? සක්කායදිට්ඨිය. කෙනෙක් කරනවා කියන්නේ කෙනෙක් කියන්නේ හේතුඵල. ඒතර හේතුඵලත් නිකන් නෙමෙයි මේක දැන් ගැඹුරට කියලා බලුවට පස්සේ ඒකත් එහෙම නෙමෙයි අත්තම වෙන මේකයි කියලා සිහිය පිටනවා කියන එකයි එතනදී බලනවාට වෙනවා. එනවනේ. හරි. එහෙනම් අපි දැන් මේ දහම් කාරණා මේ ටික මතක් නිමා කරන්නයි තීපත් කරන්නේ. කීම අපේ පින්නතුන් හැම දිනාම ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරපු තීනිමානි පිටකේ සංගතද සංගත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති තෙදස් අඤ්ඤදස්සම් පඤ්ඤායිති කියන මේ ස්වභාව ධර්මයක් අසංගත තීනිමානි ධික්කවේ අසංගතස්ස අසංගත ලක්ෂණානි න උපාදෝ පඤ්ඤායිති න වයෝ පඤ්ඤායිති තෙදස් අඤ්ඤදස්සම් පඤ්ඤායිති කියන මේ ස්වභාව ධර්මයක් නැත්නම් මේ හේතුඵල නිරෝධය තුළින් ධර්මාවබෝධය ලබන මේ න්‍යාය ක්‍රමය සංගතය සුනමිසුන කරන සංගත ස්වභාවය රැවටීමක් මුලාවක් එහෙම එකක් නොවන බව සත්‍යමේ හට නොගත් බවයි කියන මේ යථාර්ථයක්. ඒකට එතනට හරිම පහසුවෙන් හිත පිටව ගන්න පුළුවන්. හට ගැනීම රැවටීමක් කියයි ඒක පිළිගන්න. හට ගන්න හැම තැනකම වේදනාව කටගතත් ඒක රැවටීමක්. ඒකට උපාදාන කරන්න යන්නේ නැහැ. සිතුවිල්ල කටගතත් ඒක රැවටීමක් කියලා හිතනවා. ඒකට උපාදාන කරගන්න යන්නේ නැහැ. අල්ලන්න යන්නේ නැහැ. එන සිය පුදුමාක් කරන්න දහසක් ලබනවා. අන්නේ උතුම් නිදහස මේ පිනතු නැමදනාට මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ඒකාන්ත කොටම උත්පාදනීය වේවා ප්‍රත්‍යසම්පදිනේ වේවා උපනිශ්‍රේ වේවා සුවතේ පාසුවේ ලෝතුරු බුදුදහම අවබෝධකට නිර්වාණ ධාතුවේ සැනසෙන්නටම උපකාරයක් සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මීට තුන් මාසයකට කලින් ඒ අපවත් වන්නට යෙදුණු නිස්සංක වික්‍රමගුණ රත්න පින්වත් අපේ ආරණ වහන්සේට ඒ පුණ්‍ය අනුමෝදනා කිරීම දූදරුවේ හැටියට කළගුණ දන්න පින්කමක් හැටියට ඉස්තසිත කරනවා. ඉතින් අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනාවත් ඒ ආරණ වහන්සේ වෙනුවෙන් පවස්සනවා. ඒ වගේම අයිරාගණීය වීරතුංග පින්වත් මෙණියන් වහන්සේටත් ඒ වගේම මේ හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ පුණ්‍ය අනුමෝදනාවක් වේවා. ඒ හැමදෙනාගේ ආයුෂ භවයන් නිර්වාණ දාස ඉක්මනින්ම සම්පූර්ණ කොට සැනසීම පිණිසම උපනිශ්‍රේ කරගනිත්වා මේ පින කියලා සාදුකාරයක්. ඒ වගේම මේ මතක් කරලා තියෙන සුජීවත් ප්‍රතිචින පවුලේ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළා උදව් උපකාර කළ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට උතුම් ධර්මාභෝධය පිණිසම හේතු වේවා කියන උතුම් අදහසක් පින්වත් වෛද්‍ය සෝභා කුමාරී පිළිදිය බණ්ඩාර මහත්මියත් ඒ වගේම පියාරාම් මහේති පිළිදිය බණ්ඩාර මහත්මියතුලේ පවුලේ හැම දෙනාමත් මේ අවස්ථාවේදී ආශිර්වාදාත්මකව පුණ්‍ය අනුමෝදනාත්මකව මතක් කරලා තිබෙන මේ හැම සම්මියක් ප්‍රාර්ථනාවක්ම යහපත් ලෙස සිදු වේවා. මේ හැම දිනාටම කල්යාණ මිත්‍ර සේවනයේ බඳව ලැබේවා. සත් ධර්මයේම ශ්‍රවණීය වේවා. යෝනිසෝ මනසිකාරණ වඩවඩා වර්ධනය